අටවන දවස අවසන් වුණා. ඔබට තව ඉතිරි වී ඇත්තේ දවස් දෙකක් පමණයි. එයිනුත් ඉතා උනන්දුවෙන් පුහුණු වීමට ඇත්තේ එක දවසක් පමණයි. යම් කෙනෙක් නියම ආකාරයෙන් උනන්දුවෙන් භාවනා ක්‍රමයෙන් උගන්වන ආකාරයටම පුහුණු වෙනවා නම් එක දවසක් පවා ඉතාමත් වටිනවා. ඔබටින් විශාල යහපතක් සැලසෙනවා. තවත් වැදගත් කාරණාවක්, මේ භාවනා ක්‍රමය දිගටම නිවැරදිව තේරුම් ගන්න. එවිට ඔබ නැවත ගෙදර ගිය පසුවත් භාවනා ක්‍රමය හොඳින් තේරුම්ගෙන ඇති නිසා නිවැරදිව පුහුණු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ එදිනෙදා ජීවිතයේදී එය නිවැරදිව යොදාගන්නත් පුළුවන්. එසේ නොවුනහොත් ඔබ කොයිතරම් මහන්සි වී උත්සාහයෙන් භාවනාවේ යෙදුනත් එය නිවැරදිව නොකළොත් මේ භාවනා ක්‍රමයෙන් ලැබිය යුතු යහපත් ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. මේ භාවනා ක්‍රමයේ වැදගත් අංග දෙකක් හොඳින් තේරුම් ගන්න. ඒ දෙකම එක හා සමානව වැදගත්. එනම් සතිමත් බව හා උපේක්ෂාවයි. මේ දෙකම එකට පවතින අංග දෙකක්. හරියට කුරුල්ලෙකුගේ පියාපත් දෙක වගේයි. ඒවා ප්‍රමාණයෙන් හා ශක්තියෙන් සමාන විය යුතුයි. එසේ නොවුනොත් කුරුල්ලට පියාඹන්න බැරි වෙනවා. කරත්තයක රෝද දෙකමෙන් ප්‍රමාණයෙන් හා ශක්තියෙන් සමවිය යුතුයි. එසේ නොවුනොත් කරත්තයට ඍජු මාර්ගයක යාමට නොහැකි වෙනවා. එලෙසම සතිය හා උපේක්ෂාව යන දෙක එක හා සමානව වැදගත්. ඔබ සතිමත්ව සිටියත් උපේක්ෂාව නැතිනම් ඔබේ අරමුණ ඉටු කරගන්න බැහැ. ඒ වගේම ඔබ උපේක්ෂා සහගතව සිටියත් සංවේදනාවන් කෙරෙහි සතිමත් බව නැතිනම් එයිනුත් ඔබේ අරමුණ ඉටු කරගන්න බැහැ. බාහිරෙන් පෙනෙන තිබෙන ආකාරයේ රළු සත්‍යතාවය පිළිබඳව ඔබ දැනුවත්ව සිටීමත් වැදගත්. නමුත් එය විපස්සනාව නෙවෙයි. ඔබේ කායික හා මානසික ව්‍යුහයන්ට සම්බන්ධ රළු ගොරෝසු සත්‍යතාවයන් පිළිබඳව ඔබ සතිමත්ව සිටිනවා වෙන්න පුළුවන්. එනම් කායික ව්‍යුහයේ සියලුම ශාරීරික ක්‍රියාවන් පිළිබඳවත් මානසික ව්‍යුහය සම්බන්ධව සිතේ ඇතිවන සියලු ධර්මතාවයන් පිළිබඳවත් සතියෙන් සිටිනවා විය හැකියි. ඒකත් උපකාරී වෙනවා තමයි. නමුත් එය සර්වඥන් වහන්සේගේ ඉගැන්වීම නොවේ. උන්වහන්සේට උවමනා වුණේ ශාරීරික සංවේදනා ආශ්‍රයෙන් ඔබ පුහුණු වීමටයි. බුදුන් වහන්සේට පෙරත්, බුදුන් වහන්සේට සමකාලීනවත් එන් පසුවත් නොයෙකුත් ගුරුවරු හිටියා. මේ අයගෙන් අධාර්මික අය හැරෙන්නට අන් සියලු දෙනා වාගේ, එනම් සෑම උතුම් පුද්ගලයෙකුගේම අවවාද අනුශාසනාව වුණේ එකම දෙයක්. ඒ ඔබේ ඉන්ද්‍රිය ද්වාරයන්ගෙන් ලබා ගන්නා අරමුණු කෙරෙහි ප්‍රතිචාර දක්වන්න එපා. ඒවායි හැඩය, රූපය, වර්ණය, ආලෝකය, ශබ්දය, ගඳ සුවඳ, රස, ස්පර්ශය, සිතිවිලි යන අරමුණු ප්‍රියජනක වුණත් අප්‍රියජනක වුණත් ලෝභය හෝ ද්වේෂය ඇතිකර ගැනීමෙන් වලකින්න යන්නයි. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් නෙවෙයි. උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය උනේ මතුපිට මට්ටමට සීමා නොවි ගැටලුවේ ගැඹුරටම මුලටම යාමයි. අන් සෑම අයෙක්ම වැදගත්කමක් දී තිබුණේ සලායතනයට, එනම් ෂඩ් ඉන්ද්‍රියන්ට හා ඒ වායින් ගන්නා අරමුණු වලටයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත යන ඉන්ද්‍රියන් හයට හා ඒවාට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධම්මවලටයි. එසේ ඒවාට වැදගත්කමක් දුන්නේ ලෝභය හා ద్వේෂය ඇතිවෙන්නේ ඉන්ද්‍රිය ద్వාරයන්ගෙන් ලබා ගන්නා අරමුණු නිසා බව ඔවුන් සිතූ නිසායි. ඔව්, පෙනෙන්නට තිබෙන මට්ටම අනුව නම් මේ සත්‍යයක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ සොයා ගැනීමට අනුව සලායතන පච්චයා පස්ස, ඉන්ද්‍රිය ద్వාරයන් 6 ඒවාට අනුරූප අරමුණු සමග ස්පර්ශ වෙනවා. ඊළඟට පස්ස පච්චයා වේදනා, මේ ස්පර්ශය හේතුවෙන් ශාරීරියේ ප්‍රියජනක හෝ අප්‍රියජනක සංවේදනාවන් මතුවෙනවා. වේදනා පච්චයා තණ්හා, ඒ අනුව ඔබේ ශාරීරියේ මේ සංවේදනාවන් අත්විඳීමෙන් පසුවයි ඔබ තුල ලෝභය හෝ ద్వේෂය ඇති කරගන්නේ. ඒ කාලයේ මේ සංවේදනා සමග පවතින සම්බන්ධතාවය මගහැරී තිබුණා. ඒ නිසා ජනතාව තම ලෝභයෙන් හා ద్వේෂයෙන් ඉවත් වීමේ අරමුණින් නොකඩවා පුහුණු වුණත් ඒ සියල්ල කලේ සිතේ මතුපිට මට්ටමින් පමණයි. ඒවා හටගන්නා මූලය ඔවුන්ට කෙසේවත් ග්‍රහණය වුණේ නැහැ. කෙලෙස් මුලි නුපුටා දැමීම සඳහා ශරීර සංවේදනා මට්ටමට යා යුතු බව ඔවුන් අවබෝධ කරගත්තේ නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් මනුෂ්‍ය සංහතියට ලැබුණු දායාදය වුණේ ඉතාමත් ගැඹුරුම මට්ටමින්ම දුකින් මිදිය හැකි මේ මාර්ගය පෙන්වා දීමයි. අපට මෙය මගහැරුණොත් අපේ සතිය සම්මා සතිය නිවැරදි සතිය වෙන්නේ නැහැ. ප්‍රියජනක වේවා අප්‍රියජනක වේවා මධ්‍යස්ථ වේවා දැනෙන ශාරීරික සංවේදනා පිළිබඳව සතිමත් වීමත් ඒ සංවේදනා කෙරෙහි උපේක්ෂා සහගත වීමත් කරත්තයක රෝද දෙක වගේයි. ඒවා කුරුල්ලෙකුගේ තටු දෙක වගේයි. ඔබට සාර්ථක ලෙස ඉදිරියට යාම සඳහා මේ දෙකම ප්‍රමාණයෙන් හා ශක්තියෙන් සමාන විය යුතුයි. ඔබ ආරම්භ කළේ හුස්ම නිරීක්ෂණය කිරීමෙන්. ඔබ කුඩා ශරීර කොටසක හුස්ම නිරීක්ෂණය කළා. කුඩා ප්‍රදේශයක හුස්ම නිරීක්ෂණය කිරීම කළ යුතුයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් තීරුමක් ඇතුවයි. විශාල කොටසක් ඇසුරු කරගෙන ඔබ පුහුණු වුණා නම් සිත එතරම් තියුණු සියුම් බවට පත්වෙන්නේ නැහැ. එවිට සිතට දැනෙන්නේ බොහොම ඝන රළු සංවේදනා පමණයි. කැක්කුමක්, තදවීමක්, උණුසුමක් ආදී සිරුරේ තැන් තැන්වල දැනෙන රළු සංවේදනා පමණයි. එහෙම වුණොත් සිත කිසි දිනක තියුණු වෙන්නේ නැහැ. සතිය පවත්වා ගන්නා කොටස ගොඩාවන තරමට සිත ඉක්මනින් තියුණු වෙනවා, සියුම් වෙනවා, වඩ වඩාත් සංවේදී වෙනවා. ඔබ තුන්වන දවසට ළඟා වූ විට ඔබට උඩුතල පාදක කරගත් කුඩා ත්‍රිකෝණාකාර කොටසේ සංවේදනා දැනෙන්නට පටන් ගත්තා. ඒ කුඩා කොටසේ සංවේදනා දැනුණා. සෑම තැනකම පවතින සංවේදනා දැන ගැනීමට එය පහසුවක් වුණා. මේ විමුක්ති මාර්ගයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක්. රළු හෝ සියුම් හෝ වේවා හැම කෙනෙකුටම ශරීරය පුරාම සංවේදනාවන් දැනෙන අවස්ථාවට ළඟා වීම ඉතාම වැදගත් වෙනවා. ශරීරයේ සංවේදනා නොදැනෙන කිසිම කොටසක් නොතිබිය යුතුයි. ශරීරයේ සෑම තැනම සෑම විටම සංවේදනා පවතිනවා. නමුත් ඒවා දැනගැනීම සඳහා ඔබේ සිත බොහෝම සංවේදී විය යුතුයි. ඒ නිසා මේ ඉතා වැදගත් සන්ධිස්ථානයක්. නමුත් මේ අවස්ථාව බලෙන් ලබාගත හැකි දෙයක් නෙමෙයි. එය ස්වාභාවිකව සිදුවන දෙයක්. ඔබේ කාර්යය වන්නේ හිසමුදුනේ සිට පා ඇඟිලි දක්වා සිත නොනවත්වාම ගමන් කරවීමයි. සංවේදනාවන් නොමැති ස්ථානයක විනාඩියක් පමණ නැවතී ඉන්න. ඉන්පසු නැවතත් සිත ගමන් කරවන්න. නැවතත් සංවේදනා නොදැනෙන තැනක් ඇත්නම් එතනත් විනාඩියක් පමණ නවතින්න. ඉතාමත් ඉවසීමෙන් මේ කාර්යය යෙදෙන්න. එවිට ඔබේ සිත වඩවඩාත් සියුම් වෙනවා. එය වඩවඩාත් සංවේදී වෙනවා ඔබට දැනේවි. එවිට මුළු ශරීරය පුරාම සංවේදනා දැනෙන්න පටන් ගන්නවා. තවත් වැදගත් සන්ධිස්ථානයක් තියෙනවා. මේ වැදගත් අවස්ථාවේදී මුළු ශාරීරික ව්‍යුහයම දියවී යාමක් සිදුවෙනවා. මුළු ශරීරයම තරංගමාලා බවට පත්වෙනවා. සර්වඥන් වහන්සේ එය භංග නමින් හඳුනනු ලැබුවා. භංග යනු දියවී යාමයි, මුළුමනින්ම දියවී යාමයි. මේ අත්දැකීම සඳහාද ඔබ කරගෙන ආදේ ඇරෙන්න කළ යුතු වෙන කිසිම දෙයක් නැහැ. එය ස්වාභාවිකව සිදුවීමට ඉඩ ආරෙන්න. ඔබ නොකඩවාම නිරීක්ෂණය කරගෙන යන්න. එවිට ඔබේ සිත ඉබේම ස්වාභාවිකවම ඉතාමත් සියුම් බවටත්, ඉතාමත් තියුණු බවටත්, ඉතාමත් සංවේදී බවටත් පත්වෙනවා. ස්වභාව ධර්මයේ නීතිය එයයි. ඝන, තද, රළු සංවේදනා බෙදී විභේදනීය වී ඉතාම කුඩා ස්වල්ට වෙන් වී කැඩී බිඳී විසිරී යාමට පටන් ගන්නවා. අවසානයේ ඒවා දිය වී යනවා. ඒ භංග අවස්ථාවයි. මුළු ශරීරයේ පුරාම ඉතාම සියුන් තරංගමාලා නිදහසේ ගලා යාමට පටන් ගන්නවා. මේ ඉතාම වැදගත් සන්ධිස්ථානයක් වුණත් එය ඉතාම අනතුරුදායක අත්දැකීමක් බව උන්වහන්සේ වදාළා. එහි අවදානම ස්වභාවය නම් ආරම්භයේ ඝන රළු සියලු අප්‍රියජනක සංවේදනාවන් වලට මුණදුන් ඔබ දැන් හදිසියේම ශරීරය පුරා ඉතාමත් ප්‍රියජනක සංවේදනා සියුන් තරංගමාලා ලෙසින් ගලා යන අත්දැකීමකට මුණ දීමයි. එවිට ඔබේ සිතේ පැරණි පුරුදු හැසිරීම් රටාවට අනුව කදිමයි, හරිම සුවදායකයි කියා ඒ වාට ලෝභයෙන් ඇලීමක් වර්ධනය වීමට පටන් ගන්න පුළුවනි. ඒ නිසා මේ ඉතාම ප්‍රබල අවදානම් තත්ත්වයක් බව උන්වහන්සේ වදාළා. දැඩි අවධානම් තත්ත්වයක්. අප්‍රියජනක සංවේදනා කවර අවස්ථාවකදී හෝ පාවී යාවී යන අපේක්ෂාවෙන් කෙනෙකුට උපේක්ෂාවෙන් සිටිය හැකියි. ඊළඟට අන් අයත් අත්විඳින සියුන් සංවේදනා කෙනෙක් අත්විඳීමට පටන් ගනී. මේ සියුන් සංවේදනා අත්විඳින පටන් ගත් විට ඔහු ඒවා කරේ දැඩි ඇලීමක් ඇති කරගන්නවා. උන්වහන්සේ වදාළ අනතුරුදායක අවස්ථාව මෙයයි. ඒක බොහොම භයානකයි. මේ ප්‍රියජනක සංවේදනාවන්ට ඇලීමක් ඇතිකර නොගැනීමට බොහොම ප්‍රවේසං වන්න. එසේ ප්‍රවේසං නොවුනොත් ඉදිරියට යාම නතර වෙනවා පමණක් නෙවෙයි, පසුබෑමක් පටන් ගන්නවා. හේතුව අලුතින් තණ්හාව, ලෝභය, ඇලීම උපදවා ගැනීමට පටන් ගනී. කලින් මතුපිටට පැමිණීමට නොහැකොත් තිබුණු ගැඹුරුම පත්ලේ මුල් ගැසගෙන තිබුණු සංඛාර දැන් මතුපිටට ඒමට පුළුවනි. මෙතෙක් ගැඹුරුම පත්ලේ මුල් බැසගෙන තිබුණු සංඛාරවලට දැන් මෙසේ මතුපිටට පැමිණීමට හැකි වෙන්නේ සමස්ත ශරීරයම දියවී ගොස් නිදහසේ ගලා යන සිහොන් තරංගමාලා දැනීමට පටන්ගත් අවස්ථාවට ඔබ ළඟා වූ නිසයි. එවිට නැවතත් ඉතාම ඝන රළු ස්වභාවයකින් සංවේදනා මතුවෙන පුළුවන්. නැවත ඔබට රළු අප්‍රිය සංවේදනා දැනෙන විට ඔබ බොහොම දොම්නස් කලකිරුණු ස්වභාවයකට පත්වෙන්න ඉඩ තියෙනවා. මගේ භාවනාවේ දියුණුව අඩාල වෙලා මට බොහොම සුවදායක සංවේදනා දැනුණා. නමුත් දැන් ඒව නැති වී ගිහින් නැවත අප්‍රිය ජනක සංවේදනා මතුවෙලා කියලා ඔබට හැඟෙන්න පුළුවන්. එහෙම හිතෙනවා නම් ඔබ හරියට ධර්මය තේරුම්ගෙන නැහැ. ඔබ සංවේදනාවන්ගෙන් ආස්වාදයක් ලැබීමටයි පටන්ගෙන තිබෙන්නේ. ඔබ මුළු ජීවිත කාලය පුරාම කරමින් සිටියෙත් මේකයි. ප්‍රියජනක හෝ අප්‍රියජනක රූපයක්, ප්‍රියජනක හෝ අප්‍රියජනක ශබ්දයක්, ප්‍රියජනක හෝ අප්‍රියජනක ගන්ධයක්, ප්‍රියජනක හෝ අප්‍රියජනක රසයක්, ප්‍රියජනක හෝ අප්‍රියජනක ශාරීරික සංවේදනාවක්, ප්‍රියජනක හෝ අප්‍රියජනක සිතුවිල්ලක් අත්විඳින විට ඔබ කලින් වගේම තවමත් නොකඩවාම ලෝභයෙන් හෝ ද්වේෂයෙන් ප්‍රතිචාර දක්වනවා නම් ඔබ තුළ සිදුවී ඇති වෙනස කුමක්ද? එවැනි කෙනෙක් ධර්මය තේරුම්ගෙන නැහැ. නිතර නිතර අනතුරු ඇඟවීම් කළත් අපි දකිනවා සමහර යෝගීන් ඇත්තෙන්ම එවැනි අය සුළු පිරිසක් වුණත් ඒ අය දිගින් දිගට බොහෝ පාඨමාලාවලට සහභාගී වෙනවා. නමුත් ඒ අය භාවනා ක්‍රමය තේරුම් ගන්නේ නැහැ. ඔවුන් ධර්මය තේරුම් ගන්නේ නැහැ. ඔවුන් දිගටම ප්‍රියජනක සංවේදනාවන්ට ඇලීමක් ඇති කරගන්නවා, අප්‍රියජනක සංවේදනාවන්ට ද්වේෂයක් ඇති කරගන්නවා. ඒ අය දිගටම සංවේදනාවන් සමග සෙල්ලම් කරමින් ඉන්නේ. හරයක් නැතුව නිකරුණේ කාලය ගත කරනවා. ඒ කෙසේවත් විපස්සනාව නෙවෙයි. මේ භාවනා ක්‍රමයේ හරය ඉතා සැලකිලිමත් ලෙස නිවැරදි ආකාරයට තේරුම් ගන්න. එවිටයි ඔබට නිසි ආකාරයට පුහුණු වී මේ භාවනා ක්‍රමයෙන් ලැබිය හැකි නියම යහපත ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඔබේ සිතේ පත්ලටම එනම් සංවේදනා දැනෙන මට්ටමටම ඔබ යා යුතුයි. කුමන සංවේදනාවක් ඇති වුණත් ඒ කෙරෙහි උපේක්ෂාව පවත්වා ගත යුතුයි. සංවේදනා රළු හෝ සියුම් හෝ ප්‍රියජනක හෝ අප්‍රියජනක හෝ වේවා, ඒවායේ පොදු ලක්ෂණයක් පවතිනවා. එනම් ඇතිවීමයි නැතිවීමයි, ඇතිවීමයි නැතිවීමයි. ඔබ අත්විඳ යුතු වන්නේ මේ සත්‍යතාවයයි. ඝන, දැඩි, තද රළු සංවේදනා පවතන විට ඒවායේ ඇතිවීම පැහැදිලිව දැනෙනවා. නැතිවීම ඒ වෙලාවෙම නොදැනුණත් කිසියම් අවස්ථාවක ඒවා පහවී යන බව දැනේවි. ඒවා යම් වෙලාවක් පවතින බව පෙනී යනවා. ඉන්පසු පහවී යනවා. කිසියම් අවස්ථාවක මේ ඝන, තද, රළු සංවේදනාවන් දියවී ගොස් සියුන් තරංගමාලා බවට පත්වෙනවා. නමුත් ඒවායේ ආවේනික ලක්ෂණය එලෙසම පවතිනවා. ඇතිවෙනවා, නැතිවෙනවා, ඇතිවෙනවා, නැතිවෙනවා. සියුන් සංවේදනාවල එය ඉතා ශීඝ්‍රයෙන් සිදුවෙනවා. ඒවා ඇතිවුණු වහාම පහවී යනවා. ඇතිවුණු වහාම පහවී යනවා. ඉතා වේගෙන් මෙය සිදුවෙනවා. නමුත් අනිත්‍ය ලක්ෂණය එලෙසම පවතිනවා. මේ ලක්ෂණය ඔබේ සිතෙහි පැහැදිලිව සටහන් විය යුතුයි. බලන්න, මෙය වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා. මෙසේ ස්වාභාවිකවම වෙනස් වන දෙයකට මම ඇලීමක් ගැටීමක් ඇතිකර ගැනීමෙන් ඵලයක් නැහැ. ඔබේ සිතේ සුපුරුදු හැසිරීම් රටාව වෙනස් කරගත හැකිවන්නේ මේ ආකාරයටයි. එසේ නැතිනම් ගැඹුරු අභ්‍යන්තරයේ සංඛාර වැඩිකර ගැනීමේ ක්‍රියාවලිය නොනවත්වාම සිදුවෙනවා. දිගින් දිගටම සංඛාර රැස් කරනවා. සෑම මොහොතකම ඔබ කුමක් හෝ සංඛාරයක් උපදවා ගන්නවා. හේතුව ඔබේ ජීවිතය පුරාම සෑම මොහොතකම ශරීරයේ සංවේදනා පැවතීමයි. සෑම මොහොතකම කුමන හෝ සංවේදනාවක් පවතිනවා. සිතේ ගැඹුරුම මට්ටම නොකඩවාම මේ සංවේදනා සමග සම්බන්ධ වී සිටිනවා. 24 පැය පුරාම ඔබ නින්දේ සිටියත් අවදියෙන් සිටියත් සිත ශාරීරික සංවේදනා සමග නොකඩවා සම්බන්ධ වී තියෙනවා. උදාහරණයක් ලෙස ඔබ තද නින්දේ පසු වෙනවා යැයි සිතමු. එය තද නින්දක් යැයි අපි පැවසුවත් ඇත්තටම නින්දර ගොස් ඇත්තේ අපේ සවිඥානික සිත මතුපිට සිත පමණයි. නමුත් සිතේ ගැඹුරම කොටස අවිඥානික සිත යටි සිත නිතරම ශාරීරික සංවේදනාවන් පිළිබඳව දැනුවත්ව සිටිනවා. ඔබට නින්දේදී මදුරුවෙක් දෂ්ට කළා යයි සිතමු. එකෙනෙහිම එය අප්‍රියජනක සංවේදනාවක් බව යටි සිතට දැනෙනවා. වහාම ක්‍රියාත්මක වී මදුරුවා පළවා හරිනවා, නැත්නම් මරා දමනවා. අප්‍රියජනක සංවේදනාව තවදුරටත් තියෙනවා නම් දෂ්ට කළ තැන කසනවා, දඟලනවා. මේ ආකාරයට මුළු රාත්‍රියේම මදුරුවන් නිතර නිතර දෂ්ට කරනවා. ඔබ දන්නේ නැහැ. ඔබේ මතුපිට සිත එය දන්නේ නැහැ. මෙයින් පෙනෙන්නේ මතුපිට සිත හා යටි සිත අතර විශාල බාධකයක් හිඩසක් පවතින බවයි. අවදියෙන් සිටින විට ඔබේ උඩු සිත බාහිරව ඇති අරමුණු සමග ඉතා රළු මට්ටමින් කාර්ය බහුලව සිටිනවා. නමුත් අවිඥානිකයයි හඳුන්වන යටි සිත නිරන්තරයෙන්ම ශාරීරික සංවේදනාවන් පිළිබඳව අවදියෙන් සිටිමින් ඒවාට ප්‍රතිචාර දක්වනවා. කොතැනක හෝ රිදීමක් කැසීමක් වැනි පීඩාකාරී තත්ත්වයක් තිබෙනවා නම් එයට ද්වේෂයෙන් ප්‍රතිචාර දක්වනවා. මේ ප්‍රතිචාර දැක්වීම නොකඩවාම පවතිනවා. මේක ඔබේ යටිසිතේ සුපුරුදු හැසිරීම් රටාව බවට පත්වෙලා. මේ සුපුරුදු හැසිරීම් රටාව ගැඹුරුම මට්ටමින් වෙනස් නොකළොත් ඔබ දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. ඔබට දුකෙන් මිදෙන්න බැහැ. ඔබ ගසේ අතුරු ඉක්කිලි කොළ මල් යනාදිය ඔබ කැමැති අයුරින් සකස් කිරීමට උත්සාහ ගන්නවා. නමුත් ගසේ මුල රෝගී වෙලා එය දිරාපත් වෙමින් පවතිනවා. ගසේ මුල රෝගී නම් ගස කෙසේවත් නිරෝගී වෙන්නේ නැහැ. යටිසිත රෝගී තත්ත්වයෙන් තිබෙන තාක්කල් ඔබේ මතුපිට සිත නිරෝගී වීම කොහෙත්ම සිදුවෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ අපි යටිසිතේ ගැඹුරම මට්ටමින් පුහුණු විය යුතු බවයි. ඔබ පටන්ගෙන ඇත්තේ මෙසේ පුහුණු වීමටයි. මේ කරුණ සෑම විටම සිතේ තබා ගත යුතුයි. එනම් මම සිතේ ගැඹුරම මට්ටමින් පුහුණු විය යුතුයි. තවත් බොහෝ භාවනා ක්‍රම තියෙනවා. මෙහිදී අපි ඒවා හෙලා දකින්නේ නැහැ. නමුත් මේ භාවනා ක්‍රමයේදී පුහුණු වීම ඔබ ආරම්භ කරන්නේ කෙලින්ම සිතේ ගැඹුරම මට්ටමිනුයි. ඔබට සිතේ මේ ගැඹුරම මට්ටම මගහැරුණොත් භාවනා කිරීමේ අරමුණ ඉටු වෙන්නේ නැහැ. හේතුව නොකඩවාම සංඛාර වර්ධනය වීමේ ක්‍රියාවලිය සිතේ ගැඹුරම මට්ටමින් සංවේදනාවලට අනුව දිගටම සිදුවීමයි. සෑම මොහොතකම ඔබ ලෝභ හෝ ద్వේෂ සංඛාරයක් උපදවා ගන්නවා. ඒ හැම විටම මෝහ සංඛාර උපදවාගෙන රැස් කරගන්නවා. සිදුවන්නේ කොමද්දයි ඔබ දන්නේ නැහැ. සංඛාර රැස්කිරීම දුක් රැස්කිරීමයි. සෑම සංඛාරයක්ම දුකක්මයි. වර්ධනය වීමේ ක්‍රියාවලියක් තිබෙනවා. බාහිර ලෝකයේ, වෘක්ෂලතා ලෝකයේත් මේ වර්ධනය වීමේ ක්‍රියාවලිය සිදුවෙනවා. ඒ ආකාරයෙන්ම සිතේ ගැඹුරු පත්ලයේද මේ වර්ධනය වීමේ ක්‍රියාවලිය සිදුවෙනවා. මේ වර්ධනය වීම නැවැත්වීමට, මේ පුරුදු රටා වෙනස් කිරීමට මාර්ගයක් තියෙනවා. බාහිර ලෝකයේ නුගගසක හටගන්නා ඉතා කුඩා බීජ තිබෙනවා. මේ නුගගස උෂ්ණ කලාපීය රටවල හටගන්නා විශාල ගසක්. එයි හටගන්නා එක කුඩා බීජයක් තුළ විශාල නුගගසක් හටගැනීමේ ශක්තියක් තියෙනවා. එය පැලකොළොත් විශාල ගසක් ලෙස වැඩෙනවා. මේ ගස සතවර්ෂ ගණනාවක් පවතිනවා. එක කුඩා බීජයකින් හටගත් ඒ ගසේ අතිවිශාල ප්‍රමාණයක ගෙඩි හට ගැනීමට පටන් ගන්නවා. සෑම වාරයකදීම සිය දහස් ගණනින් ගෙඩි හටගන්නවා. මේ එක ඇටයක් මගින් සියවස් ගණනක් තුළදී ගෙඩි පිට ගෙඩි දසලක්ෂ ගණනක් හටගන්නවා. මේ ගසට කොයිතරම් දීර්ඝ ආයුෂ පැවතුනත් එය වයස් ගත වී දිරාගොස් මැරී බිම වැටෙන කාලයක් උදා වෙනවා. ඉන්පසු තවදුරටත් ගෙඩි හටගන්නේ නැහැ. අපට පෙනෙන ආකාරයට නම් එක බීජයකින් දසලක්ෂ ගණනක ගෙඩි හටගන්න බව කියන්න පුළුවන්. නමුත් එතකින් ඒ කතාව අවසන් වෙන්නේ නැහැ. වර්ධනය වීමේ ක්‍රියාවලිය තවදුරටත් සිදුවෙනවා. එය නොනවත්වාම සිදුවන ආකාරය තේරුම් ගන්න. පැලවුණු එක කුඩා බීජයකින් විශාල නුගගසක් හටගත්තා. ඒ විශාල නුගගස දසලක්ෂ ගණනක ගෙඩි ලබා දුන්නා. ස්වභාව ධර්මයේ නීතිය වන්නේ සෑම ගෙඩියක් තුළම එකම ගුණේ ඇති ඇට එකක් හෝ බොහොමයක් තිබීමයි. සෑම ගෙඩියකම එක ඇටයක් හෝ තියෙනවා. එමෙන්ම ඒ ඇටය තුළ විශාල නුගගසක් හටගැනීමේ හැකියාවකුත් තියෙනවා. දස දහස් ගණන් ගෙඩි, දසලක්ෂ ගණන් ඇට, මේ සෑම ඇටයකින්ම අතිවිශාල නුගගහක් ජනිත කිරීමේ හැකියාවක් තියෙනවා. පුදුමයි. අනන්ත වූ නොනවත්වාම වර්ධනය වන ක්‍රියාවලියක්. නොනවත්වා වර්ධනය වන ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය ස්වභාව ධර්මයට අනුවම නතරවන ආකාරය තේරුම් ගන්න. සෑම බීජයකම විශාල නුගගසක් පවතින බව ඇත්ත. ඒත් මේ බීජය පැලවෙන්න නම් සාරවත් පසක් අවශ්‍යයි. එයට ජලය අවශ්‍යයි. පොහොර අවශ්‍යයි. මේවා නොතිබුණොත් පැලවෙන්නේ නැහැ. ඒ ගල් තලාවක් උඩට වැටුණොත් ඒත් පැලවෙන්නේ නැහැ. එවිට එයින් නුගගසක් ඇති වෙන්නේ නැහැ. නමුත් අපේ ගැටලුව වන්නේ මේ සංඛාර නැමැති බීජයයි. අපි එක්වරක් පැල කර ඇති සංඛාර බීජයක් හේතුවෙන් අලුතෙන් ලක්ෂ ගණන් සංඛාර ජනිත කරනවා. අතිවිශාල සංඛ්‍යාවක් සංඛාර නැවත නැවත ජනිත කරනවා. මතුවන සෑම සංඛාර නැමැති බීජයකටම අපි ප්‍රතිචාර දැක්වීම මගින් නොකඩවා සරු පොහොරත් සපයනවා. නොකඩවා සරු පසත් ලබා දෙනවා. ජලයත් සපයනවා. අපි මෙසේ අනුබල දෙන්නේ හරියට අනේ මගේ සංඛාර ඔබ හොඳින් වැඩෙන්න, මගේ දුක නොකඩවා වර්ධනය වෙන්න, හොඳින් වැඩෙන්න, හොඳින් වැඩෙන්න කියා සිතනවා වගේ. මෝහයෙන් කොයි තරම් මුලා වෙලාද. ඇත්තටම කෙනෙක් කරමින් සිටින්නේ මෙවැනි දෙයක්. කෙනෙක් වහා ගිනිගන්නා සුළු පෙට්‍රෝල් ටැංකියක් ඔසවාගෙන යනවා. පිටතින් ඇති වූ එක ගිනි පුපුරකින් ටැංකියේ පෙට්‍රෝල් වලට ගිනි ඇවුලුනොත් විශාල පිපිරීමක් ඇති වෙනවා. අතිවිශාල පිපිරීමක්. දැන් දහස් ගණනකින් අලුත් ගිනි පුපුරු හටගන්නවා. ඔබ ඇති කරන සෑම ගිනි පුපුරකින්ම සිය දහස් ගණනින් ගිනි පුපුරු ආපසු ඇතිවෙන බව ඔබ තේරුම් ගන්නේ නැහැ. එලෙස ඇතිවන සෑම ගිනි පුපුරක් වෙතම ඔබ නැවත නැවතත් වීසි කරන්නේ පෙට්‍රෝල්. එවිට ගින්දර එන්න එන්නම වැඩි වෙනවා. කෙනෙක් බුද්ධිමය මට්ටමේ මෙලෙස තේරුම් ගන්නවා, මේ සංඛාර වැඩි කර ගැනීම මට බොහෝම අනතුරුදායකයි. මම සංඛාර ජනිත නොකළ යුතුයි. සෑම සංඛාරයක්ම බොහොම හානිකරයි. සෑම සංඛාරයක් මගින්ම මගේ දුක වැඩි කරනවා. මේ චින්තාමය මට්ටමින් තේරුම් ගැනීමක් පමණයි. ඔබ සංවේදනා මට්ටමින් හරියාකාරව පුහුණු නොකළොත් ඔබට දුකෙන් මිදීමට නොහැකියි. කෙනෙක් මාව පිළිස්සීමට ගින්දර අරන් එනවා නම් මම මගේ වතුර බටය සූදානම් කර තබා ගන්නවා. ඔහු පැමිණි වහාම මම මගේ වතුර බටය අර වහාම ගින්දර නිවා දමනවා යයි සිතිය හැකියි. කෙනෙක් බුද්ධිමය මට්ටමින් ඒ තේරුම් ගන්නවා. නමුත් ඇත්තෙන්ම කරන්නේ වෙනත් දෙයක්. කෙනෙක් ගින්දර රැගෙන එන විට වතුර බටය අරිනවා වෙනුවට වහාම ඔබ කරන්නේ පෙට්‍රෝල් වීසි කරන එකයි. පිච්චෙනවා පිච්චෙනවා. ඔහුට පෙට්‍රෝල් බාල්දි ගණන් වීසි කරනවා. එයින් ඔහුත් පිච්චෙනවා, ඔබත් පිච්චෙනවා, දෙන්නාම පිච්චෙනවා. පසුව ඔබ මෙසේ තේරුම් ගන්නවා, මම කළ වැඩේ බොහොම වැරදි. මම එය නොකළ යුතුව තිබුණා. මා වෙත ගින්දර ගෙනෙන විට පෙට්‍රෝල් වීසි කරනවා වෙනුවට වතුර බටේ අර ගින්දර නිවන්නන්න තිබුණේ. ඉන්පසු ඔබ ඔබේ දෙවියන් වහන්සේ වෙත ගොස් මෙසේ යාඥා කරනවා, මම වරදක් කළා, මට සමාව දෙන්න. මම වරදක් කළා, මම නැවත ඒ වරද කරන්නේ නැහැයි පොරොන්දු වෙනවා. ඒත් නැවත නැවතත් ඔබ ඒ වැරද්දම කරනවා. ඔබට ඒ පුරුද්දෙන් මිදෙන්න බෑ. හේතුව තම අභ්‍යන්තරයේ ගැඹුරින් සිදුවන්නේ කුමක්දැයි ඔබ නොදැනීමයි. මේ අභ්‍යන්තරයේ ඉතාමත් ගැඹුරු පත්ලේ සෑම විටම ගිනිකන්දක පිපිරීමක් සිදුවෙනවා. එනම් මතුවන සංවේදනාවලට ප්‍රතිචාර දැක්වීම සිදුවෙනවා. ශාරීරික සංවේදනාවන් නිරීක්ෂණය කිරීමට පටන් ගන්නේ නැත්නම් ඔබට ඒ පුරුද්දෙන් මිදීමට බෑ. ඔබට සංවේදනා දැනගැනීමට හැකිවිය යුතුයි. මේ භාවනා ක්‍රමයේ එක් වැදගත් අංගයක් වන්නේ ඉතාම සියුම් සංවේදනාවන් දැනීමට හැකිවන තරමට ඔබේ සිත ඉතාම සියුම් තියුණු සංවේදී කිරීමයි. භාවනා ක්‍රමයේ තවත් අංගයක් වන්නේ මේ සංවේදනා අනිත්‍යයි, මේවා අනිත්‍යයි යනුවෙන් නොකඩවාම අවබෝධ කරගනිමින් උපේක්ෂාව වර්ධනය කර ගැනීමයි. උපේක්ෂාව වර්ධනය කර ගැනීමයි. උපේක්ෂාව වර්ධනය කර ගැනීමයි. ඒවාට ප්‍රතිචාර දක්වන්න එපා. මෙය අන්ධ විශ්වාසයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ එසේ දේශනා කළ නිසාම පිළිගන්නත් එපා. ඔබේම අත්විඳීම තුළින් අනිත්‍යතාවය දැනගන්න. හැම දෙයක්ම ඇතිවෙනවා, කොයි වෙලාවකදී හෝ ඒවා නැති වී යනවා. සියල්ල ඇතිවෙනවා නැතිවෙනවා. සියල්ල ඇතිවෙනවා කොයි වෙලාවක හෝ නැතිවෙනවා. සියල්ලේ ඝන බව දිය වී ගිය විට ඇතිවීම හා නැතිවීම ඉතාම ශීඝ්‍රයෙන් සිදුවෙනවා. ඒත් සත්‍යතාවය එලෙසම පවතිනවා. ඇතිවෙනවා නැතිවෙනවා. ඇතිවෙනවා නැතිවෙනවා. අනිච්ච අනිච්ච අනිච්ච. ඔබ මේ අවබෝධය ඇතිව උපේක්ෂාවෙන් ඉන්නවා. එසේ ගැඹුරම මට්ටමින්ම සිතේ ප්‍රතිචාර දැක්වීමේ හැසිරීම රටාව වෙනස් කිරීමට පටන් ගන්නවා. ඒ ඉතාම වැදගත්. ඔබ මේ හොඳින් තේරුම් ගත යුතුයි. ස්වභාව ධර්මයේ නීතිය වන්නේ ඔබ දිගින් දිගටම නව සංඛාර ජනිත කිරීම නැවැත්වූ විට ඔබේ පැරණි සංඛාර මතුපිටට ඇවිත් පහවී යාමයි. ඔබ අනිත්‍ය පිළිබඳ අවබෝධයෙන් යුක්තව උපේක්ෂා සහගතව සිටින විට ඒවා මතුපිටට එනවා. දිගින් දිගටම අනිත්‍ය සංඥාවෙන් උපේක්ෂා සහගතව සිටින විට මතුපිටට පැමිණි සංඛාර ඒවායේ ශක්තිය ක්‍රමෙන් දුර්වල වී හීන වී ප්‍රහීන වී යනවා. මේ ස්වභාව ධර්මයේ නීතියයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ මෙයයි. උන්වහන්සේගේ සොයා ගැනීම මෙයයි. උන්වහන්සේ මෙසේ වදාලා, සංඛාර පච්චයා විඤ්ඤාණං දුක්ඛ චක්‍රය නැමැති දම්වැලෙහි සිතේ දැනුවත් කිරීම කරන විඤ්ඤාණය නැමැති මේ කොටස සෑම මොහොතේම ඇතිවෙනවා නැතිවෙනවා, ඇතිවෙනවා නැතිවෙනවා. මේ විඤ්ඤාණය ඇතිවීමට ආසන්නම හේතුව වන්නේ සංඛාරයි. ඔබ සංඛාරයක් උපදවන සෑම මොහොතකම ඊළඟ මොහොතේ විඤ්ඤාණය හටගෙන නැතිවෙනවා. නැවත ඊළඟ මොහොතේත් ඔබ සංඛාරයක් උපදවා ගන්නා විට විඤ්ඤාණය ඇතිවෙනවා, ඇතිවී නැතිවී යනවා. මේ ආකාරයට මේ ක්‍රියාවලිය නොකඩවාම පවතිනවා. මේ ජීවිතයේ අවසන් මොහොතේදී ඉතාමත් බලවත් සංඛාරයක් හිස ඔසවා තදබල තල්ලුවක් දෙනවා. එවිට නැවතත් ලෝතලයක විඤ්ඤාණය පහළ වෙනවා. මෙය දිගින් දිගටම නොකඩවා සිදුවෙනවා. සර්වඥන් වහන්සේ මේ සත්‍යතාවය අවබෝධ කරගත්තා. මේ ක්‍රියාවලිය නවත්වන්නේ කෙසේද? ඔබ සංඛාර උපදවන තාක්කල් මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවෙනවා. ඔබ නව සංඛාර ඉපදවීම නතර කරන විට මීට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය ඉබේම ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා. මේ උදාහරණයක්. දිගින් දිගටම නාම රූප සකස් වීම යනු සසර ගමනයි, ජීවන ගමනයි, නාම සහ රූපවල පැවැත්මයි. මේ රූප කොටසේ ජීවය සඳහා, ශාරීරියේ පැවැත්ම සඳහා ඔබ ද්‍රව්‍යමය ආහාර ලබා දිය යුතුයි. මේ ද්‍රව්‍යමය ආහාරයේ ආධාරයෙන් නොකඩවාම එහි පැවැත්ම සිදුවෙනවා. නාම හෙවත් සිතේ අඛණ්ඩව පැවැත්ම සඳහා සිතට අවශ්‍ය ආහාරය වන සංඛාර ලබා දිය යුතුයි. එවිට එය නොකඩවා පවතිනවා. යම් දිනක ඔබ ආහාර නොගෙන නිරාහාරව සිටියා යයි සිතමු. එසේ ආහාර නොගෙන උපවාසයක සිටියත් ශාරීරියේ පැවැත්ම සිදුවෙනවා. දින දෙකක් ආහාර නොගෙන සිටියත් තවමත් ඔබ ජීවත්ව සිටිනවා. දින පහක්, දින දහයක්, මාසයක් ආහාර නොගෙනම සිටිනවා. ඔබ දිගින් දිගටම ආහාර නොදුන්නොත් ගබඩාවේ තිබූ ශක්තිය ක්‍රමයෙන් හීන වී අවසානයේදී ශරීරය මරණයට පත්වෙනවා. ඔබ දීර්ඝ කාලයක් ආහාර ලබා දීම නතර කර සිටියත් මරණයට පත්වීමට මෙතරම් කාලයක් ගත වුණේ ඇයි? ඊට හේතුව මෙතෙක්ගත් ආහාරවලින් ශරීරය තුළ මේදය ආදී කුමන ස්වභාවකයෙන් හෝ ඇති ශක්තිය ගබඩා කරගෙන රැස් කරගෙන තිබීමයි. ඒ ශක්තිය දැන් ශාරීරියේ පැවැත්ම සඳහා දිගින් දිගටම ශරීරය භාවිතයට ගත් නිසා ශරීරය යම් කාලයක් පවත්වා ගැනීමට හැකි වුණා. ඒ ශක්තිය අවසන් වුණු විට තවදුරටත් ආහාර නොගත් නිසා ශක්තිය නැතිවීමෙන් මරණය සිදු වුණා. සිතේ පැවැත්මටත් යෙදෙන්නේ මේ මූලධර්මයමයි. සිතට ආහාර වශයෙන් ඔබ නොකඩවා සංඛාර උපදවනවා. ශරීරයට පෑය 24කට වරක් පමණක් ආහාර ලබා දුන්නත් ශරීරය පවත්වාගෙන යාමට ගෙවන සෑම මොහොතකම අවශ්‍ය කරන ඒ ශක්තිය ශරීරය නැමැති ගබඩාවෙන් ගන්නවා. සිතේ පැවැත්ම සඳහාත් සෑම මොහොතේම සිතට සංඛාර නැමැති ආහාර ලබා දිය යුතුයි. අලුතෙන් සංඛාර ජනිත කිරීම නැවැත්වූ විට, එනම් සිතේ පැවැත්මට අලුතින් ආහාර දීම නැවැත්වූ විට මේ සංඛාර නැමැති ශක්තිය ගෙවන සෑම මොහොතකම සිත නැමැති ගබඩාවෙන් ගන්නවා. ඒ ක්‍රියාවලිය එසේ දිගටම සිදුවීමට ඉඩ ඇරීමෙන් සිත සංඛාරවලින් මිදුණු තත්ත්වයට පත්වෙනවා. ඒ සඳහා අලුතෙන් සංඛාර ඉපදවීම නැවැත්වීමේ ක්‍රමය මේ භාවනාවෙන් ඔබ ඉගෙන ගන්නවා. ඔබ මේ මොහොතේ සිතට අලුතින් ආහාරයක් ලබා දුන්නේ නැහැ සිතමු. ඔබ ඒ මොහොතේ සංවේදනාවක් අත්විඳා. ඔබ සිනාමුසුව සතිමත්ව එය අනිත්‍ය බව පිළිගත්තා. අනිච්ච අනිච්ච. ඔබ සතිමත්ව ප්‍රතිචාර නොදක්වා සිටියා. ඒ මොහොතේ ඔබ තුළ රාග, ద్వේෂ, මෝහ ජනිත කළේ නැහැ. ඒ හේතුවෙන් ඒ මොහොතේ ඔබ සංඛාරයක් ජනිත කළේ නැහැ. ඊළඟ මොහොතේදීත්, නැවත ඊළඟ මොහොතේදීත් ආදී වශයෙන් දිගින් දිගට ඔබ කිසිම සංඛාරයක් උපදවා ගන්නේ නැහැ. නමුත් තවමත් විඥානය පවතිනවා. නොකඩවා ගලාගෙන යනවා. මෙලෙස විඥානය දිගටම පවතින්නේ කොහොමද? මේ ක්‍රියාවලියටත් මීට කලින් ශාරීරික පැවැත්මට හා මරණයට දැක් වූ මූල ධර්මය අදාළයි. ඔබේ සිතේ කලින් රැස් කරගෙන තිබුණු සංඛාර තොගයක් පවතිනවා. සිතේ ගලා යාමට අවශ්‍ය වන නව සංඛාරයක් ඔබ විසින් ලබා නොදෙන විට රැස් කරගෙන තිබෙන පැරණි සංඛාරයන්ට මතු පිටට ඒමට සිදුවෙනවා. ඒවා මතු පිටට එනවා. එවිට අලුත් විඥානයක් හටගන්නවා. නැවතත් ඔබ සංඛාරයක් ලබා දෙන්නේ නැහැ. නැවතත් පැරණි සංඛාරයක් මතු පිටට ඇවිත් අලුත් විඥානයක් හටගන්නවා. නැවතත් ඔබ කිසියම් සංඛාරයක් නොදුන් විට පරණ එකක් මතු පිටට ඇවිත් නව විඥානයක් හටගන්නවා. මෙසේ විඥාන ධාරාව ගලා යනවා, ගලා යනවා. සියලුම සංඛාරයන් අවසන් වූ විට ඔබ නිදහස්. ඔබ සියලු දුකින් මිදුණු පුද්ගලයෙක් බවට පත්වෙනවා. දුකින් මිදීමේ මූල ධර්මය මෙයයි. නමුත් මෙසේ පැරණි සංඛාර මතු පිටට පැමිණෙන ආකාරය සත්‍ය වශයෙන්ම කෙනෙක් තේරුම් ගැනීමට පටන් ගන්නේ තම අත්දැකීම් තුළින්මයි. ඔබ ద్వේෂ සංඛාරයක් උපදවා ගත්තායයි සිතමු. එවිට ඔබේ ශරීරය පුරාම බොහොම අප්‍රියජනක සංවේදනා දැනෙනවා. එසේ වන්නේ ශරීරය තුළ ජීව රසායනික ප්‍රතික්‍රියාවක් පටන්ගෙන ඇති නිසායි. මේ අප්‍රියජනක සංවේදනා නිසා ජීව රසායනික ප්‍රතික්‍රියාවේ ගලා යාම හේතුවෙන් නැවත ඔබ තුළ ద్వේෂය උපදවා ගන්නවා. ඔබ නව සංඛාරයක් උපදවා ගන්නවා. නැවතත් ජීව රසායනික ප්‍රතික්‍රියාව නිසා අප්‍රියජනක සංවේදනාවක් දැනෙනවා. එම අප්‍රියජනක සංවේදනාව නිසා නැවතත් ඔබ තරහා උපදවා ගන්නවා. ඔබේ දුක වර්ධනය වන්නේ මේ ආකාරයටයි. අඛණ්ඩව නොනවත්වාම එක් සංඛාරයකට පසු තවත් සංඛාරයක්, ඉන්පසු තවත් සංඛාරයක් වශයෙන් වර්ධනය වීමක් සිදු වෙනවා. ඔබ තරහා උපදවා ගත්තා. ඒ ප්‍රතිඵලයක් ලෙස යම් ජීව රසායනික ප්‍රතික්‍රියාවක් පටන් ගත්තා. ඉතාම අප්‍රියජනක සංවේදනාවක් ඇති වුණා. නමුත් දැන් ඔබ ප්‍රතිචාර නොදක්වා සිටීමට පුහුණු වෙනවා. ප්‍රතිචාර නොදක්වා යම් වේලාවක් දිගටම සිටිනවා. ඔබ ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඔබගේ හැසිරීම රටාව වෙනස් වීමට පටන් ගන්නවා. සුපුරුදු හැසිරීම රටාව වෙනස් කිරීමට කෙනෙක් සංවේදනා මට්ටමින් ගැඹුරටම ගොස් ඒ වාට ප්‍රතිචාර නොදක්වා සිටිය යුතුයි. එවිට ඒකරාශී කරගෙන තිබූ පැරණි සංඛාර තොගයෙන් මිදීමක් සිදුවීමට පටන්ගෙන ඇති බව ඔබට දැනේවි. මේක උදාහරණයක්. දර ගොඩක් ගහලා ඔබ දර ගොඩ උඩින් ගිනි දැල්ලූ විට ඒ දර පිළිස්සීමට පටන් ගන්නවා. ඒවා පිළිස්සෙන විට ඔබ දර ගොඩ උඩට තව දර දානවා. ඒ දර නොනවත්වාම පිළිස්සෙනවා. ඔබ තව තවත් දර එකතු කරනවා. අලුතින් ඔබ එකතු කරන දර පිළිස්සී යනවා. ගිනිදැල් නොකඩවා පවතිනවා. දරගොඩ යට තියෙන ඒවා පතුලේ ඉතුරු වෙනවා. ඔබ අලුතින් දර දැමීම නතර කළොත් පතුලේ ඉතිරි වී ඇති දර කැබලිත් පිලිස්සෙන්නට පටන් ගන්නවා. කොයි වෙලාවකදී හෝ මුළු දර ගොඩම ගින්දරින් පිලිස්සී අවසන් වෙනවා. මේ මූල ධර්මය එනම් පැරණි සංඛාරයන් මුලින් උපුටා දමන ආකාරය ජනතාව විවිධ ආකාරයෙන් තේරුම් ගන්නවා. සත්‍යතාවේ නම් ඒවා කෙසේ හෝ අවසන් වී යන බවයි. ඒවා මුලින් උපුටා දමන්නේ කෙසේද? අවුරුදු 30කට පමණ පෙර බටහිර පර්යේෂණ විද්‍යාඥයෙක් මගේ ගුරුතුමා සයාජ ඌබාකින්තුමාව හමු වුණා. ඔහු මගේ මිතුරෙකුගේ මිතුරෙක්. බුරුමේ එක්තරා භාවනා ක්‍රමයක් මගින් ජනතාවට තමන්ගේ සිතේ ඒකරාශී වී ඇති කෙලෙස් දුරුකර අයහපත් පුරුදු වලින් මිදී සාමකාමී සැනසිලිදායක ජීවිතයක් ගත කරන ආකාරය උගන්වන බව ඔහුට දැනගන්නට ලැබුණා. විද්‍යාඥයෙකු ඔහුට මෙය සිදුවන්නේ කෙසේදැයි පරීක්ෂා කර බැලීමට අවශ්‍ය වුණා. ඔහු බුරුමයට ඇවිත් සයාජීතුමා හමු වුණේ මේ සඳහායි. සාමාන්‍යයෙන් නම් මගේ ගුරුතුමා දින 10කට වඩා වැඩි පාඨමාලා පුහුණුවකට අලුත් යෝගියෙකුට අවස්ථාවක් දෙන්නේ නැහැ. නමුත් මේ පුද්ගලයා දීර්ඝ පාඨමාලාවකට සුදුසු කෙනෙක් යයි එතුමා තීරණය කර මොහුට කෙලින්ම දීර්ඝ පාඨමාලාවකට සහභාගී වීමට අවසර දුන්නා. මුලින්ම දින 10ක ආනාපාන සති භාවනාව ඔහු එය පුහුණු වෙමින් සිටියා. එවිට ප්‍රතික්‍රියාවක් පටන් ගත්තා. එය කොයිතරම් ප්‍රබල ප්‍රතික්‍රියාවද කිව්වොත් සමහර අවස්ථාවලදී ඔහු භාවනා කරමින් සිටින විට පොළවෙන් අඟල් 6ක් පමණ උඩට වීසි වෙන ආකාරයක් අපිට දකින්න ලැබුණා. මගේ ගුරුතුමා මද සිනාවක් පාමින් මට කිව්වා, හොඳයි එහෙම වෙන්නේ ඉඩ හරින්න. එහෙම වෙන එක ඔහුට හොඳයි. ඔහු දිගටම භාවනාවේ යෙදුණා. ඔහු අභ්‍යවකාශ යානා නිෂ්පාදනයට සම්බන්ධ පර්යේෂණ විද්‍යාඥයෙක් බවත් යුද අවි බෝම්බ අන්තර්මහා ද්වීපක බැලස්ටික් මිසයිල සොයාගත් එමෙන්ම ඒවා නිෂ්පාදනයට සහාය වූ කෙනෙක් බවත් පසුව අපට දැනගන්නට ලැබුණා. මෙබඳු පුද්ගලයේ කුමන ආකාරයේ සංඛාර රැස් කරගෙන ඇද්ද? ලක්ෂ ගණන් මිනිසුන් අපාගිනිදී මැරීමට උපක්‍රම යෙදූ කෙනෙක් කුමන ආකාරයේ සංඛාර රැස් කරගෙන ඇද්ද? ඒවා එළියට ආ යුත්තේ මේ ආකාරයටයි. මගේ ගුරුතුමා සිනාසෙමින් කිව්වා, ඒවාට එන්න ඉඩ දෙන්න, ඒවාට එළියට එන්න ඉඩ දෙන්න. පාඨමාලාව අවසන් වන විට ඔහුට ඉතා සැහැල්ලු ගතියක්, විශාල සතුටක්, විශාල සැනසෙල්ලක් දැනුණා. මගේ ගුරුතුමා කිව්වා, බොහොම හොඳයි. ඔබේ කෙලෙස් වලින් බොහොමයක් දැන් ඉවතට ගිහින් ඔබට ලොකු සැහැල්ලුවක් දැනෙනවා ඇති. ඔහු එවිට මෙහෙම කිව්වා, මට හරි සැහැල්ලුවක් දැනෙනවා. ඒක ඇත්තක්. ඒත් මට තේරුම් ගන්න බෑ මේ සංවේදනාවන් මගේ සිතේ පැවති අපිරිසුතාවයන් මගේ කෙලෙස් එළියට ආවේ කොහොමද කියලා. මම කොහොමද ඒක පිළිගන්නේ? මේ අසා මගේ ගුරුතුමා සිනාසී මෙහෙම කිව්වා, හොඳයි ඒක පිළිගන්න එපා. බුදුරජාන් වහන්සේද මෙසේ වදාලා, මාකී පමණින්ම පිළිගන්න එපා. සම්ප්‍රදායෙන් පැවතෙන නිසාමත් පිළිගන්න එපා. ආගමික පොත්පත්වල ඇති නිසාමත් පිළිගන්න එපා. ඔබ විසින්ම සිතා විමසා බලන්න. ඔබේ අත්දැකීම් තුළින්ම ඔව් මේක සත්‍යයක් කියා තේරුම් ගත් විට දැනගත් විට පමණක් පිළිගන්න. මේ විද්‍යාඥයා ආපසු තමන්ගේ රටට ගියා. දින කීපයකට පසු ඔහු ගුරුතුමාට දීර්ඝ ලිපියක් එවා තිබුණා. මේ භාවනාව මට ඉතා අගනා ප්‍රතිඵල ලබා දී තිබෙනවා. මම ඉතා ඉක්මනින් කේන්ති යන පුද්ගලයෙක්. මම බොහොම පීඩණයෙන් අසහනයෙන් සිටි පුද්ගලයෙක්. ඉහළ නිලධාරීන් හා මා යටතේ වැඩ කරන අය සමග නිතරම පැවතුනේ බොහෝම ගැටුම්කාරී සම්බන්ධතාවයක්. මගේ බිරිඳ සමග පවා ඉතා හොඳ සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. දැන් සෑම දෙයක්ම වෙනස් වෙලා. අනෙක් අය වෙනස් වෙලා නෙමෙයි, මම වෙනස් වෙලා. මා තුළ විශාල වෙනසක් සිදුවෙලා තියෙනවා. සෑම දෙයක්ම ඉතාම යහපත් බව මට දැනෙනවා. ඒත් මට තවම තේරුම් ගන්න බැහැ සංවේදනා මාර්ගයෙන් මගේ කෙලෙස් ඉවත් වී ගියේ කොහොමද කියලා. මම විද්‍යාඥයෙක්. මම කොහොමද ඒක පිළිගන්නේ? අවුරුදු කීපයකට පසු ඔහු නැවතත් ඇවිත් දීර්ඝ විපස්සනා පාඨමාලාවකට සහභාගී වුණා. නැවතත් ගෙදර ගොස් ඔහු දීර්ඝ ලියුමක් එව්වා. ඔහු ලෝහ පිරිසුදු කිරීම පිළිබඳ විශේෂඥයෙක්. අභ්‍යවකාශ යානා සඳහා යොදාගන්නා ලෝහ පිරිසුදු කිරීම පිළිබඳ විශේෂඥයෙක්. ඔහු ලිපියේ මෙසේ සඳහන් කර තිබුණා. අපිට මෙහෙම මූලධර්මයක් න්‍යායක් තියෙනවා. යම් ලෝහයක් පිරිසුදු කිරීමේදී එය අතිශයම පිරිසුදු විය යුතු නම් එහි අංශු දස ලක්ෂයකට අපිරිසිදු අංශු එකක්වත් නොතිබිය යුතුයි. එය 100%ක්ම පිරිසුදු විය යුතුයි. අතිශයම පිරිසුදු විය යුතුයි. මේ අතිශයම පිරිසුදු බව ලබා ගැනීමට අපි 100%ක්ම පිරිසුදු ලෝහයෙන් රවුම් වලල්ලක් සාදා එය ගිනියම් කර, ඉන්පසුව පිරිසුදු කිරීමට අවශ්‍ය ලෝහය උණු කර දණ්ඩක ආකාරයෙන් සාදා එය මේ ගිනියම් වූ වලල්ල තුළින් යවනවා. මේ වලල්ල ඉතා පිරිසුදු නිසා ගිනියම් කළ විට එක්තරා කාන්දම් ශක්තියක් එහි වැඩෙනවා. ඒ නිසා අපිරිසුදු ලෝහයේ ඇති සියලුම අපිරිසුදු අංශු එළියට ඇදී එමට පටන් ගන්නවා. එවිට එහි 90,000,000කට එකක් පමණකවත් අපවිත්‍රතාවයක් පැවතිය නොහැකි වෙනවා. දැසට නොපෙනීම අපවිත්‍ර අංශු එළියට ඇදී එනවා. දැන් ලෝහයේ ඉතිරි වී ඇති අංශු ඉතාම හොඳ පිරිසුදු තත්ත්වයෙන් පවතින අතර ඒ අංශු කිසියම් පිළිවෙලකට සකස් වෙන නිසා ලෝහය ඉතාමත් ශක්තිමත් වෙනවා. බුදුන් වහන්සේ සොයාගත්තෙත් මේකයි. මේ පිරිසුදු සිහිය නැමැති වලල්ල හිසේ සිට දෙපා දක්වාත්, දෙපා සිට හිස දක්වාත් ගමන් කරවනවා. මේ වලල්ල පිරිසුදු නැත්තම් භාවනා ක්‍රමය සාර්ථක වෙන්නේ නැහැ. මේ සිහිය නැමැති වලල්ල ලෝභ ද්වේෂ වලින් ප්‍රතිචාර දක්වනවා නම් පලක් වෙන්නේ නැහැ. නමුත් සිහිය පිරිසුදු නිසා අනිත්‍යතා අවබෝධයෙන් යුක්තව ලෝභ ද්වේෂ මගින් ප්‍රතිචාර නොදක්වන නිසා සිත ඒ අවස්ථාවේ ලෝභ ද්වේෂ මෝහ වලින් නිදහස්. ඒ නිසා එමගින් නොකඩවාම සිත පිරිසුදු කෙරෙනවා. ඔහු තේරුම් ගත් ආකාරය මෙයයි. විවිධ පුද්ගලයින් ඔහු නොවුන්ගේ දැනුම් ආකාරය අනුව මිය ක්‍රියාවලිය තේරුම් ගන්නවා. නමුත් සත්‍යතාවය වන්නේ එයින් පිරිසුදු කිරීමක් අනිවාර්යයෙන්ම සිදුවන බවයි. කෙනෙක් මා ළඟට ඇවිත් මෙහෙම කියනවා, නැවත නැවත චාර්ජ් කළ හැකි බැටරි වලට සම්බන්ධ මූල ධර්මයක් තියෙනවා. අපි නැවත නැවත බැටරිය චාර්ජ් කරනවා. එවිට බැටරිය තුළට නැවත නැවත විදුලි බලය ලැබෙනවා. අපි එසේ කිරීම නතර කළ විට ඉබේම ක්‍රමක්‍රමයෙන් බැටරියේ චාර්ජ් එක බහිනවා. අපි මෙහිදී බැටරියේ චාර්ජ් එක බැසීමට කිසිවක් කළේ නැහැ. එයට නැවත විදුලි බලය ලබා දීම නතර කළා පමණයි. අපි සිත අපිරිසුදු කරන එක නැවැත්වූ විට ඉබේම සිත පිරිසුදු වන බව තේරුම් ගැනීමට මේකත් එක මූලධර්මයක්. තව කෙනෙක් මෙහෙම කියනවා, බලන්න අර වයින් කරන සෙල්ලම්බෝනික්කෝ, ඒව වයින් කරලා බිම අතාරිනවා. ඒක ටික වෙලාවක් කැරකෙලා නටලා ඉබේම හෙමින් නවතිනවා. එය නැවැත්වීමට අපි කිසිවක් කළේ නැහැ. වයින් කිරීම නැවැත්වුවා පමණයි. බුදුරජාණන් වහන්සේත් මේ සඳහා කඹයක උදාහරණයක් වදාලා, ඔබ කඹයක් අරගෙන එහි කෙළවර දෙක අඹරවාගෙන ගිහින් එකවරම එය අත්හැරියොත් එය එවලෙම දිගෑරෙනවා. මේ ස්වභාව ධර්මයේ නීතියයි. ඔබ අලුතින් සංඛාර ඉපදවීම නවත්වනවා පමණයි. එවිට පැරණි සංඛාරයන් අනිවාර්යයෙන්ම පාවී යනවාමයි. ඔබ සංඛාර වැඩි කර ගනිමින් නැවත නැවතත් නව සංඛාර උපදවා ගන්නවා නම්, ඒවා වර්ධනය කරනවා නම්, ඒවා පහවී යාමේ ක්‍රියාවලිය අඩපණ වී සෑම විටම වර්ධනය වීමේ ක්‍රියාවලියක් ආරම්භ වෙනවා. එයින් අදහස් වන්නේ ඔබේ දුක වර්ධනය වීමේ ක්‍රියාවලියක් පටන් ගන්නා බවයි. සංඛාර වර්ධනය වීමක් වන සෑම විටකම සිදුවන්නේ ඔබේ දුක වැඩි කර ගැනීමයි. මේ න්‍යාය තේරුම් ගැනීම ඉතාම පහසුයි. එහෙත් එය ක්‍රියාත්මක කිරීම බොහෝම අපහසුයි. ජනතාවට මේ කරුණු අමතක වෙනවා. ඔවුන් අඛණ්ඩව සංඛාර උපදවා ගනිමින් දුක එන්න එන්නම වැඩි කරගන්නවා. ඔබ ඉගෙනගත යුත්තේ මෙයයි. සංවේදනා පිළිබඳව සතියෙන් සිටින්න. ඒවාට ප්‍රතිචාර නොදක්වන්න. සංවේදනා පිළිබඳව සතියෙන් සිටීම හා ඒවාට ප්‍රතිචාර නොදක්වා සිටීම ඉතාම සරලයි. මේකයි භාවනා ක්‍රමය. ඔබට මේ මග හැරී ගොස් වෙනත් දෙයක් කරන්නේ නම් එවිට ප්‍රතිඵල ලබාගත නොහැකි. ඔබ නිවැරදිව පුහුණු කළොත් නියත වශයෙන්ම ඔබට ප්‍රතිඵල ලැබෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික ඔබේ අත්දැකීම් තුළින්ම ඔබට මෙය ප්‍රත්‍යක්ෂ වෙනවා. ගෘහණියක් රෙදි සෝදන සබන් කැටයක් මිලදී ගන්නවා. කිලිටි රෙදි තියෙනවා. ඇය මේ සබන් කැටය පාවිච්චි කර කිලිටි රෙදි සේදුවොත් කුණු ඉවත් වෙනවා. මේ කුණු ඉවත් කිරීමට ඉවහල් වුණේ සබන්වල අඩංගු කුමන රසායනික ද්‍රව්‍යද, ඒවා පිරිසිදුුණේ කෙසේද යන්න සොයා බැලීම ගෘහණියගේ කාර්යභාරය වෙන්නේ නැහැ. ඒක පරිශකින්ගේ විද්‍යාඥගේ කාර්යයි. එය ඔවුන්ට කිරීමට ඉඩාරින්න. නමුත් සාමාන්‍යයෙන් පුද්ගලයෙක් මේ දුක පවතින්නේ කෙනෙකුගේ නොකඩවාම සංඛාර උපදවා ගැනීමේ පුරුද්ද නිසා බව තේරුම් ගන්නවා. සංඛාර උපදවා ගැනීම ඔබ නවතාගත් විට ඔබ දුකෙන් මිදෙන බව දැනගන්නවා. එවිට ඔබගේ හැසිරීම් රටාව වෙනස් වෙනවා. ද්වේෂය ජනිත කිරීමට ඇබ්බැහි වී ඇති අය එයින් ඉවත් වෙමින් සිටින බව වටහා ගන්නවා. කාමයට ඇබ්බැහි වුණු අය ඔවුන් ඒවායින් දුරවෙමින් සිටින බව වටහා ගන්නවා. කුමන ආකාරයේ හෝ පාපකාරී ක්‍රියාවන්ට ඇබ්බැහි වුණු පුද්ගලයින් ඒවායින් මිදීමට පටන් ගන්නා බව ඔවුන් තේරුම් ගන්නවා. ඔබ ප්‍රතිඵල අත්දකිනවා. ඔබ ඒවාට සාක්ෂි දරනවා. ඒ ඔබම ඒවා අත්දකින නිසායි. ඒ ප්‍රතිඵල ඔබට යහපත් බව ඔබ පිළිගන්නේෙහි සත්‍යතාවය ප්‍රතිඵල ඔබම අත්දැකීමට පටන් ගත් විට පමණයි. බුදුරජාණන් වහන්සේ මුළු ජීවිත කාලය පුරාම නොකඩවා ඉගැන්වුවේ මෙයයි. නොකඩවාම ඉගැන්වුවේ සති සම්පජඤ්ඤයයි, උපේක්ෂාවයි. ඔබේ අතුලාන්තයේ පවතින උපේක්ෂාව බාහිරවද පිළිඹිබු විය යුතුයි. එදිනදා ජීවිතයේදී උපේක්ෂාව පවත්වාගෙන යා යුතුයි. ජීවිතයේදී අෂ්ටලෝක ධර්මයන්ට මුහුණ පෑමට සිදුවෙනවා. එවිට උපේක්ෂාවෙන් ඒවාට මුහුණ දිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් භික්ෂුන් වහන්සේලාට හා භික්ෂුණීන් වහන්සේලාට පමණක් සීමා වුණේ නැහැ. ගිහියන්ටද එක හා සමානව දේශනා කළා. විශාල සංඛ්‍යාවක් ගිහියන් උන්වහන්සේ වෙත ආවා. එක්තරා ගිහියන් පිරිසක් උන්වහන්සේ වෙත ඇවිත් මෙහෙම ඇහුවා. භාග්‍යවතුන් වහන්ස, අපි භික්ෂුන් වහන්සේලා හෝ භික්ෂුණීන් වහන්සේලා වීමට සූදානම් නැහැ. අපි ගිහියන් වශයෙන් ජීවත් වීමට කැමැති. අපිට ඔබ වහන්සේ උගන්වන ක්‍රමයේ අනුව පුහුණු විය හැකිද? අපිටත් විමුක්තිය ලබාගත හැකිද? ඔව් ඔව්, නිසකවම පුළුවන්. මේ භාවනා ක්‍රමය සියලු දෙනාම සඳහායි. කෙනෙක් භික්ෂුවක් හෝ භික්ෂුණියක් වුණොත් එවිට වගකීම් අවමයි. එවිට මුළු ජීවිතයම අවසාන අරමුණ ඉක්මනින් සාක්ෂාත් කර ගැනීම සඳහා යොදාගන්න පුළුවන්. ඒ අනුව ප්‍රතිඵල ලබා ගැනීම ඉක්මන් වෙනවා. නමුත් ගිහියෙකුට නානාවිධ වගකීම් රාශියක් තියෙනවා. ඒ වගකීම් රාශිය නිසා ඒ තරම් වැඩි කාලයක් මේ සඳහා යොදවන්න අපහසුයි. ඒ නිසා තරමක දීර්ඝ කාලයක් ගත වෙනවා. නමුත් ගිහියෙකුට පවා මෙය ඵලදායි වෙනවා. ගිහියෙකුට මේ ක්‍රමය යොදාගත හැකි ආකාරය පැහැදිලි කරමින් උන්වහන්සේ මහා මංගල සූත්‍රය නම් වූ ධර්මදේශනයක්ද පවත්වා තියෙනවා. ගිහියෙක් වශයෙන් කෙනෙකුට තමාට හිමි සියලුම වගකීම් තමා නොපිරිහලා ඉටු කළ යුතුයි. ගිහියෙක් තමාගේ වගකීම් පැහැර නොහැරිය යුතුයි. තමාගේ පවුලේ සමාජිකයන් වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, තම නෑයන් වෙනුවෙන් ඇති වගකීම් ඔබ ඉතා හොඳින් ඉටු කරනවා. ඒ සමගම ඔබ භාවනා පුහුණුවේ යෙදෙනවා. ආම වශයෙන් දිනපතා පැය දෙකක් ඔබ භාවනාවේ යෙදෙනවා. ඒ මංගල සූත්‍රයෙන් බුදුරජාන් වහන්සේ ගිහි ස්ත්‍රී සහ පුරුෂ යන දෙපාර්ශ්වය පිළිපැදිය යුතු මංගල කරුණු, එනම් දියුණුවට හේතුවන කරුණු 32ක් දේශනා කළා. උන්වහන්සේ මේ කරුණු ඉදිරිපත් කර ඇත්තේ ඒවායේ වැදගත්කම අනුව පිළිවෙලකටයි. අවසානයේදී උසස්ම කාරණය උන්වහන්සේ මෙසේ වදාළා. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්තමං. ඒතං මංගල මුත්තමං. ජීවිතයේ උතුම මංගල කරුණ මේකයි. කුමක්ද ඒ? පුට්ටස්ස ලෝක ධම්මේහි. ඔබට ජීවිතය පවත්වාගෙන යාමේදී අටලෝ දහමට අනුව දුකට සැපට මුහුණ පෑමට සිදුවෙනවා. ජීවිතයේ නොයෙකුත් උස් පහත් වීම් සිදුවෙනවා. සියලු දෙනාටම මේ ලෝක ධර්මතාවන්ට මුහුණ පෑමට සිදුවෙනවාමයි. එවිට චිත්තං යස්ස න කම්පති. ඔබේ සිත නිශ්චලව සංසුන්ව පවත්වා ගන්නවා. සිත සමබරව තබා ගන්නවා. අශෝකං, ඔබ අඬමින් ශෝක කරන්නේ නැහැ. කනගාටුවක් සිතේ උපදවා ගන්නේ නැහැ. විරජං, සිත තුළ රාග ආදී කෙලෙසයන් අලුතෙන් උපදවා ගන්නේ නැහැ. ඛේමං, ඔබ තුළ අනාරක්ෂිත බවක් ඇති කරගන්නේ නැහැ. නිතරම ඔබ සිටින්නේ බිය සැක රහිතව ආරක්ෂිතවයි. එවිට ඔබ සිටින්නේ ධර්ම මාර්ගයේ. කිසිවක් වරදින්නේ නැහැ. මේ පරම සුඛයයි. ජීවිත ගමනේදී මුණපාන යහපත් අයහපත් සෑම අවස්ථාවකටම උපේක්ෂාවෙන් සමබර සිතකින් මුහුණ දිය යුතුයි. විශේෂයෙන්ම ජීවිතයේ අප්‍රසන්න සිදුවීම් ඇතිවන අවස්ථාවලදී. ජීවිතය මීරි ගීයක් මෙන් ගලා යන විට හැකිය සතුටින් සිනාසීමට, ඒත් සියලු දේ කන පිට ගැසෙන විට සිනාසීමට හැකි නම් කෙනෙකුට ඔහුය වටිනාම මිනිසා මිහිපිට. අපේ ජීවිතයේ බොහෝ අවස්ථාවල අපි කරන්න උත්සාහ කරන සෑම දෙයක්ම නරක අතට හැරෙනවා, කන පිට පෙරලෙනවා, දුක්කම් කටුළු පීඩා බාධක දිගින් දිගටම එනවා. එවිටත් ඔබට සිනාමුසු මුහුණින් සිටිය හැකි විය යුතුයි. නමුත් ඒ නළුවෙක් හෝ නිලියක් වගේ ව්‍යාජ ලෙස මතුපිටින් පමණක් නොවෙයි. ඔබ තම අභ්‍යන්තරයෙන්ම සිනා වෙනවා. ඉතාම අප්‍රියජනක සංවේදනාවක් ඇති වුණා වෙන්න පුළුවන්. ඒත් ඔබ ඒ සංවේදනාව සිනාමුසු මුහුණින් නිරීක්ෂණය කරමින් ඒවායි වෙනස් වන ස්වභාවය දකින්න. මේ සංවේදනාවත් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කොපමණ වේලාවක් මේ පවතීදැයි බලමු. බුදුන් වහන්සේගේ ඉගැන්වීම උනේ ස්වභාව ධර්මයේ නීතියයි. සෑම අවස්ථාවකදීම සතියෙන් හා උපේක්ෂාවෙන් සිටීමටයි. ජීවිතයේ යහපත් අයහපත් සෑම දෙයක්ම සිදුවන විට සංවේදනාවල අනිත්‍යතාවය පිළිබඳ අවබෝධයෙන් යුක්තව උපේක්ෂාවෙන් ඉන්න එය ඉතාම අගනා බව ඔබට දැනේවි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ උන්වහන්සේ පිළිපදිනු ලැබුවා. සර්වඥන් වහන්සේට පවා ජීවිතයේ යම් යම් අවස්ථාවන්වල අෂ්ටලෝක ධර්මයන්ට මූණ පෑමට සිදු වුණා. ජීවිතයේ යහපත් දෙයට සහ අයහපත් දෙයට සෑම කෙනෙකුටම මූණ පෑමට සිදු වෙනවාමයි. උන්වහන්සේ මේ ධර්මයේ ඉගැන්වීම ආරම්භ කළේ පස්වග මහණුන්ටයි. ඉන්පසු ඒ පිරිස 50 දක්වාද එය තව තවත් වැඩි වී 500 5000 ආදී වශයෙන් දිගින් දිගටම වැඩි වුණා. උන්වහන්සේගේ ජීවිත කාලය තුලදී උතුරු ඉන්දියාවේ මුළු ජනගහණයම වගේ ධර්මය අනුගමනය කිරීමට පටන් ගත්තා. ජනතාව ඉන් යහපතක් ලැබුවා. ඒ කෙසේ වෙතත් සමහර අය උන්වහන්සේට බොහොම විරුද්ධ වුණා. ඊට එක් හේතුවක් උනේ උන්වහන්සේ දේශනා කළ දේ කොමක්දැයි ඔවුන්ට තේරුම් ගැනීමට නොහැකි වීමයි. සමහර විට ඔවුන් මෙසේ සිතන්නත් ඇති. මොහු උගන්වන දේ අපේ ආගමට අපේ සම්ප්‍රදායට විරුද්ධයි. මොහුගේ ඉගැන්වීම නිසා අපේ ආගම විනාශ වේවි. විරුද්ධ වීමට අනෙක් හේතුව වුණේ උන්වහන්සේගේ ඉගැන්වීම වලින් ඔවුන්ගේ ජීවනෝපායට බලපෑමක් එල්ල වේ යයි සිතීමයි. පූජකවරුන් වූ ඔවුන් මෙසේ සිතුවා. ජනතාව මොහුගේ ඉගැන්වීම අනුගමනය කිරීමට පටන් ගත්තොත් අපිට පුද පූජා ආගමික උත්සව ආදී කිසි දෙයක් පවත්වන්න බැරි වෙනවා. මොහු දේශනා කරන්නේ ඔබ ඔබව නිරීක්ෂණය කරන්න, සිත පිරිසුදු කරගන්න, ධාර්මික ජීවිතයක් ගත කරන්න, ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න කියලයි. එවිට මේ පුද පූජා වලින් ඇති ප්‍රයෝජනය කුමක්ද? තව දුරටත් පුද පූජා යනාදිය නොතිබුණොත් තම ජීවන මාර්ගය අහිමි වෙනවා යයි සිතූ ඔවුන් උන්වහන්සේගේ ඉගැන්වීම වලට විරුද්ධ වුණා. උන්වහන්සේගේ දේශනා නතර කරන්නේ කෙසේදයි ඔවුන් කල්පනා කළා. ඊට එක් මගක් තිබුණා. ඒ කාලේ විශාල මහජන විවාද පැවැත්වීමට පුරුදු වී සිටියා. ඒවායේ බොහොමයක් තිබුණේ උසුළු විසුළු කිරීම, බාධා කිරීම ආදියයි. තමන්ගේ අනුගාමිකයන් විශාල පිරිස් ඒවාට පැමිණ කෑකෝ ගැසීම්, සමච්චල් කිරීම් සිදු කළා. එහිදී නියම වශයෙන් වාද විවාද කිරීමක් සිදු වුණේ නැහැ. ඒවායේ තිබුණේ කලහකාරී නොහික්මුණු ස්වභාවයක්. ඒත් ඒක ජනප්‍රිය ක්‍රමයක් වුණා. කෙනෙක් එයින් පරාජයට පත් වුණොත් ජනතාව ඔහුගේ ඉගැන්වීම් පිළිගන්නේ නැහැ. මේ අය උන්වහන්සේ සමගත් වාද විවාද කිරීමට ආවා. උන්වහන්සේ වැඩ සිටි ආරාමයේ දොරටුව ළඟට ඇවිත් ඔවුන් හිස කසමින් මෙහෙම හිතුවා. මොහු හුඟක් බුද්ධිමත් පුද්ගලයෙක්. අපි මොහු සමග වාද කරන්නේ කොහොමද? අපිට කලහකාරී බව පෙන්වන්නත් බෑ. ඊට හේතුව ඔහු බොහොම සංසුන් වයි පිළිතුරු දෙන්නේ. අපි ඔහු සමග සාකච්ඡා කරන්නේ වාද කරන්නේ කුමන කරුණු ගැනදයි එකින් එක අපි දැන් සාකච්ඡා කරමු. අපෙන් කවුරු හරි කෙනෙක් නායකත්වය ගනිමු. ඔබ නායකයවෙන්න, ඔබ නායකයවෙන්න මෙසේ කියාදී එක්කෙනෙක් නායකත්වය ගැනීමට කැමති වුණා. හා හොඳයි, මම නායකයවෙන්නම්. දැන් අපි පිළිවෙලට සියලුම කරුණු සටහන් කරගනිමු. ඔව්, සියලුම කරුණු සටහන් කරගන්න. ඔබ කොණ්ඩය හැඩපළු ගොතා බැඳලා නැහැ. ඔව් ඔව්, ඒ කාලේ සියලුම තාපසවරුන්ගේ කොණ්ඩය හැඩපළු ගෙතී තිබුණා. ඔබට දිග යටි රවුලක් හෝ උඩු රවුලක් නැහැ. ඔව් ඔව්, ඔබේ බෙල්ල වටේට ඇටමාලා පැළඳගෙන නැහැ. ඔව් ඔව්, ඔබේ ඉන වටේට මුවකුගේ හෝ වෙනත් සතකුගේ හමක් ඇඳගෙන නැහැ. ඔව් ඔව්, ඔබේ ඇඟේ අලු තවරාගෙන නැහැ. ඔව් ඔව්, එවිට හදිසියේම එතන සිටි කෙනෙක් මෙහෙම කියනවා, මේ සියලුම ප්‍රශ්න මිනිස්සු කලිනුත් අහලා තියෙනවා. මේව ඇසූ හැම විටම ඔහු සිනාසිය කියන්නේ මම ඒවට කැමති නෑ. ඔබලා ඒවට කැමති නම් ඒවා කරන්න. මම ඔබලා සමග රණ්ඩු කරන්නේ නැහැ. කැමති නම් ඒවා කරන්න කියලායි. ඔහු නොකරන දෙයක් ගැන ඔහු සමග රණ්ඩු කරන්නේ කොහොමද? අපි ඔහුගේ ඉගැන්වීම්වල හෝ පුහුණුවේ යම් වැරද්දක් හොයමු. ඔව් ඔව්, ඒක හොඳයි. ඔය ලියුපියක ඉරලා දාන්න. අරුත් ලැයිස්තුවක් ලියමු. ඔහු මොනවද උගන්වන්නේ? මොනවද පුහුණු කරවන්නේ? ඔහු සීලය සදාචාර බව පිළිබඳව උගන්වනවා. ඔහු සීලය පිළිපදිනවා. අපි ඒ ගැන වාද කරන්නේ කොහොමද? සදාචාරාත්මක බව ඉතාම ශ්‍රේෂ්ඨයි. කවුරු හෝ සදාචාරාත්මක ජීවත් වෙනවා නම් අන් අයටද එසේ ජීවත් විය යුතු ආකාරය උගන්වනවා නම් අපිට ඒ ගැන වාදයක් ඇති කරන්න බෑනේ. වෙන මොනවද? ඔහු සමාධිය උගන්වනවා. මොකද සමාධිය කියන්නේ? සිත පාලනය කර ගැනීමයි. සිත පාලනය කර ගැනීම? මං කොච්චර කාලයක් උත්සාහ කෙරුවද මට ඒක තවමත් කරගන්න බැරි වුණා. කවුරු හරි සිත පාලනය කර ගැනීමට යම් ක්‍රමයක් උගන්වනවා නම් ඒක ශ්‍රේෂ්ඨයි. අපිට ඒ ගැන දොස් නගන්න බෑනේ. වෙන මොනවද? ඔහු පඤ්ඤා උගන්වනවා. මොකද පඤ්ඤා කියන්නේ? ඒ සිතේ පවතින සියලුම කෙලෙස් ඉවත් කිරීමේ ක්‍රමයක්. සියලු කෙලෙස් දුරු කරනවා? අනේ, මගේ නම් සිතේ තියෙන කෙලෙස් බිඳක්වත් ඉවත් වෙලා නැහනේ. සිතේ තියෙන කෙලෙස් ඉවත් වෙනවා නම් ඒක ඉතාම ශ්‍රේෂ්ඨයි. අපි මේ ගැන දොස් කියන්නේ කොහොමද? ඒව නෙමෙයි, වෙන එකක් නැද්ද? වෙන මොකුත් ඔහු උගන්වන්නේ නැහැ. ඔහු වෙන කිසිම දෙයක් ගැන දේශනා කරන්නේ නැහැ. ඔහු කියන්නේ මම උගන්වන්නේ සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා පමණයි. ඒ අනුව මම ජීවත් වෙනවා. ඔබේ අනිකුත් සියලුම විශ්වාසයන් ඇදහිලි දර්ශන මට අදාළ නැහැ. මට ඒවයින් පළක් නැහැ. ඔබ කැමති නම් ඒවා කරන්න. නමුත් මේ ත්‍රිවිධ ශික්ෂාවන් ඉතාමත් වැදගත්. ඒවා ධර්මයේ හරයයි කියලයි. වාද කිරීමට දෙයක් සොයාගත නොහැකුණු නිසා ඔවුන් ඉවත් වී ගියා. නමුත් උන්වහන්සේගේ ඉගැන්වීම නැවැත්වීමට කෙසේ හෝ යමක් කළ යුතු බව සිතාගත්තා. ඒ සඳහා ඒ ක්‍රමයක් තමයි චරිත ඝාතනය සඳහා යමක් යොදා ගැනීම. ඒ සඳහා කිසිවක් නැත්තං කුමක් හෝ ඕපාදූපයක් අලුතෙන් නිර්මාණය කිරීමට තීරණය කරගත්තා. භික්ෂුවක් සම්බන්ධයෙන් කුමක් යොදාගත හැකිද? ඒ සඳහා යොදාගත හැකි කරුණු තියෙන්නේ දෙකක් පමණයි. එකක් මුදල්, අනෙක ගැහැණු. දැන් ඔහු මෙසේ සාකච්ඡා කරනවා. සල්ලි ගැන නම් අපිට බොරුවක් ගොතන්න බෑ. ඔහු රාජකුමාරයෙක් වශයෙන් බොහෝ සැප සම්පත් ඇතිව ජීවත් වී සියලුම සැප සම්පත් අත්හැරදමා ආ නිසා කිසිම දෙයක් ඔහු සතුව නැහැ. නමුත් ගැහැණු ගැන නම් ඔව්, මොකක් හරි බොරුවක් ගතන්න පුළුවන්. ගැහැණු පිරිමි දෙගොල්ලම ඔහුගෙන් ධර්මය ඉගෙන ගන්න එනවනේ. ඔවුන් මේ විදියට සාකච්ඡා කරගෙන එය ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තා. මේ සඳහා ඉතාම ලස්සන තරුණ ගැහැණු ළමයෙක් පුහුණු කළා. ඇයට ලැබුණු උපදෙස් පරිදි සෑම දිනකම සැන්දෑ යාමේ ඇය ලස්සනට ඇඳ පැළඳගෙන බුදුරජාණන් වහන්සේ වැඩවාසය කළ ආරාමය වෙත ගොස් ගසක් යටට වී නිදාගන්නවා. පසුදින උදෑසන අවුල්ුණු කෙස් සහිතව ඇය එලිමහනට ඇවිත් හමුවෙන අයට මෙහෙම කියනවා, මම ශ්‍රමණ ගෞතමයන් සමග සුන්දර රැයක් ගත කළා. ඉතාම සුන්දර රැයක් ගත කළා. මේ වචන කන වැටුණු අය මෙහෙම සාකච්ඡා කළා, මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? අර ගෑනු ළමයි මොනවද මේ කියන්නේ? මෙලෙස දින දෙකක් තුනක් සුමානයක් පමණ හැසිරී ඉන් පසු ඇය මේ නතර කළා. මාස අටකට පමණ පසු එක් දවසක් බුදුරජාණන් වහන්සේ රැස්ව සිටි විශාල පිරිසකට ධර්මය දේශනා කරමින් වැඩ සිටියා. ශ්‍රාවක සංඝයා වහන්සේලා විශාල පිරිසක් ඒ අතර සිටියා. පසේ නදී කෝසල රජතුමාද එහි සිටියා. යුද හමුදාවේ ප්‍රධානියත් අග්‍රාමාත්‍යතුමාත් එහි සිටියා. අනාථ පිණ්ඩික සිටුතුමාත් විසාකා මහා උපාසිකාවත් ඇතුළු විශාල පිරිසක් ධර්ම දේශනාවට ඇහුම්කන් දෙමින් සිටියා. එවිට අර කාන්තාව එතනට ආවා. ඇය ආවේ ලී කොට කැබැල්ලක් බඩට තබා ලණුවකින් බැඳගෙන. එය යට ඇඳුමෙන් මනාව වසාගෙනයි. ඇය ඇවිත් බණෙමින් කෑ ගසමින් මෙහෙම කිව්වා. "ඒයි මුඩුමහන, ඔබේ මේ ලැබෙන්නින දරුවට දෙන්න යමක් නැත්නම් මේ සිටින ඔබේ පොහොසත් දායකින්ටවත් කියන්න. එයාලවත් මොනවාරි දෙයි." සෑම දෙනාම අඳුන් කුඳුන් වී කලබල වී බලා සිටියා. ඔවුන් මෙසේ සිටුවා, "මොනවද මේ ගැහැණි කියන්නේ? ඈ බුදුන් වහන්සේට මෙහෙම කියන්නේ ඇයි?" බුදුරජාණන් වහන්සේ සිනා පහළ කළා. උන්වහන්සේ තුළ ඈ කෙරේ ඇති වුණේ අසීමිත මෛත්‍රිය හා කරුණාව පමණයි. "දරුව, ඔබ මේ පවසන දේ සත්‍යය ඔබ දන්නවා. ඔබ පවසන දේ සත්‍යය මාත් දන්නවා." බුදුරජාණන් වහන්සේ තුළ තිබුණේ මෛත්‍රිය කරුණාව පමණයි. දැඩි ශ්‍රද්ධාවක් ඇති මහා දායකයා වන රටේ පාලකයා කොසල් රජතුමා අමතා උන්වහන්සේට මෙහෙම කියන්න හැකියාව තිබුණා. "මේ ගැහැණිය කියන්නේ බොරුවක්. ඇගේ හිස ගසා දමන්න." එවිට වහාම ඇගේ හිස ගසා දමනවා ඒකාන්තයි. නමුත් එසේ කළානම් බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ තුළ තිබුණේ අසීමිත මෛත්‍රිය කරුණාවයි. මේ මෛත්‍රී තරංගමාලා අවට පැතිරුණා. ඇය කර කියා ගන්න දෙයක් නැතුව බොහොම කලබලයට පත් වුණා. ඇය ලී කොටයට බැඳ තිබූ ලණුව බුරුල් වුණා. ලී කොට කැබැල්ල බිමට වැටුණා. ධර්මය ක්‍රියාත්මක වුණා. "කත්වාන කට්ට මුදේරං ඉව ගබ්භිනීයා චින්චාය දුට්ඨ වචනං ජනකාය මජ්ජේ සන්තේන සෝම විධිනා ජිතවා මුනින්දෝ." උන්වහන්සේගේ සාර්ථකත්වයට හේතු වුණේ සිතේ නිතරම පැවතුණු නිවුණු සැනසුණු සාමකාමී ස්වභාවයයි. සඬු සරවල් කිරීම නෙවෙයි, කල කෝලහල කිරීම මගින් කිසිවෙකුට කිසිදාක සාර්ථකත්වයේ කරා ළඟා විය නොහැකි බව උන්වහන්සේ තමන් වහන්සේගේ ජීවිතය තුළ ක්‍රියාවෙන්ම පෙන්නුම් කළා. ජීවිතයේ නොයෙකුත් අවස්ථාවල උන්වහන්සේට මෙබඳු අවස්ථාවන්ට මූණ පෑමට සිදු වුණා. එබඳු අවස්ථාවලදී තම සිත බොහොම සංසුන්ව සාන්තව සැනසිලි තබා ගත්තා. උන්වහන්සේට මෙන්ම අන් අයටත් යහපතක්ම සිදු වුණා. මේ උන්වහන්සේගේ ජීවිතයේ තවත් සිද්ධියක්. උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන භාරද්වාජ නැමැති එක්තරා මහලු බමුණෙකුට දැඩි ද්වේෂයක් ඇති වුණා. මේ සිද්ධාර්ථ ගෞතම අපේ ආගමට සම්පූර්ණයෙන් විරුද්ධ දේවල් උගන්වනවා. "මගේම පවුලේ අය, මගේ පුත්තු ලේලිලා මේ හැම දෙනාම අපේ පුද පූජා පැවැත්වීම ආගමික සිරිත් විරිත් සියල්ලම නවත්තලා ඒ අය මුල්ලක වාඩි වී ආශ්වාස ප්‍රශ්වාස ආශ්වාස ප්‍රශ්වාස ශරීර සංවේදනා නිරීක්ෂණය කරනවලු. ඔහු මොනවද මේ කරන්නේ? මොහු අපේ ආගම සම්පූර්ණයෙන් විනාශ කරනවා. මම ගිහින් ඔහුගේ හිස දෙපළු කරනවා. ඔහුගේ ඉගැන්වීම නවත්වන්න තියෙන එකම ක්‍රමය ඒකයි." ඔහු බොහොම තරහෙන් පරිසු වචනයෙන් බැනවදිමින් බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. එවිට බුදුරජාණන් වහන්සේ මෙහෙම ඇහුවා, "බමුණ, ඔබ බොහොම කැළඹිලා බව පේනවා. ඇවිත් ඉඳගන්න. ඔබේ ප්‍රශ්නය කුමදයි සාකච්ඡා කර බලමු." මේ මහලු බමුණ බුදුන් වහන්සේ වෙත ආවේ මෙහෙම තීරණයක් අරගෙනයි. "මොහු ඉතාම දක්ෂ පුද්ගලයෙක් නිසා මං කිසිම දෙයක් ඔහු සමග සාකච්ඡා කරන්නේ නැහැ. ඔහු සමග මං සාකච්ඡා කරන්න ගත්තොත් මගේ තරහ නිවිල යාවි. මගේ තරහ නැති වෙලා ගියොත් මට ඔහුට හොඳ පාඩමක් උගන්වන්න බැරි වෙනවා. මං දිගටම කේන්තියෙන් ඉන්න ඕන." මෙසේ සිතාගෙනයි ඔහු බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ. බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් මෙහෙම ඇහුවා, "බමුණ, මට මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න. ඔබේ නිවසට අමුත්තන් එහෙම එනවද?" "ඔව්, බොහෝ අමුත්තන් එනවා. ඒකෙන් ඔබට ඇති වැඩේ මොකද්ද?" "මට කියන්න, ඒන අමුත්තන් ඔබට තෑගි භෝගෙ එහෙමත් අරගෙන එනවද?" "ඔව්, සමහර අය තෑගි ගේනවා. ඒකෙන් ඔබට ඇති වැඩේ මොකද්ද?" "යම් අමුත්තෙක් ඔබට තෑග්ගක් පිළිගන්නනවා. නමුත් ඔබ ඒ තෑග්ග පිළිගන්නේ නැහැ. එතකොට ඒ තෑග්ගට වෙන්නේ මොකද්ද? මොකක් වෙන්නද? තෑග ගිනාපයක් කෙනා ළඟම තියෙයි. මටත් ඒ දේම ඔබට කියන්න වෙනවා. ඔබ මේ යාවේ ආගන්තුකයෙක් වශයෙන්. ඔබ පරුස වචන නැමැති තෑගෙත් ගෙනාවා. මම ඒව බාරගන්නේ නෑ. ඒවා ඔබම ළඟ තියාගන්න. ඒවා ඔබටම බාරයි, මගේ නෙමෙයි. මේ මාළු බමුණ ඉතාම බුද්ධිමත් පුද්ගලයෙක්. ඔහු තුළ පැවතුනේ සත්‍ය තේරුම් ගැනීමට ඉඩ නොදෙන මෝහය නැමැති ඉතා තුනී සියුම් කඩතුරාවක්, ආවරණයක්. මේ සියුම් ආවරණය දැන් බිඳී ගොස් ඔහුට මෙසේ තේරුම් ගැනීමට හැකි වුණා. මුළු ජීවිතය පුරාම මිනිසුන් අපිට තෑගි දෙන විට සිදුවන්නේ කොහොමද? එක් පරුසු වචන තෑග්ගකට අපි ආපසු තෑගි 10ක් දෙනවා. එබඳු තෑගි 10ක් දෙන විට අපි ආපසු එබඳු තෑගි 100ක් දෙනවා. මේ තෑගි හුවමාරුවේ ප්‍රතිඵලය වෙන්නේ දෙගොල්ලම අසතුටට පත්වීමයි. ගෞතමයන් වහන්ස, කිසිම තෑග්ගක් බාර නොගන්නා මේ ක්‍රමය ඔබ ඉගෙනගත්තේ කොහොමද? එන්න බමුණ, එන්න. ඇවිත් මෙහෙන් ඉඳගන්න. ඔබේ දෑස් වසාගන්න. ඔබේ හුස්ම නිරීක්ෂණය කරන්න. හුස්ම නිරීක්ෂණය කරන්න. ශරීර සංවේදනා නිරීක්ෂණය කරන්න. සංවේදනා නිරීක්ෂණය කරන්න. ඔබ ඔබව නිරීක්ෂණය කරන්න. ඔබ ඔබව නිරීක්ෂණය නොකර ඔබට මේ ගැටලුවෙන් ඉවත් වෙන්න බෑ. මේක සෑම දෙනාටම ඇති බලවත් ගැටලුවක්. භාරද්වාජ නැමැති මේ බමුණ ඉතාම හොඳින් භාවනා ක්‍රමය ප්‍රගුණ කර පූර්ණ විමුක්තිය ලැබුවා. රහත් භාවයට පත් වුණා. ජීවිතයේ ඉතිරි කාලය තුළදී ඔහු ජනතාවට නොකඩවාම සේවය කළා. මේ භාවනා ක්‍රමයට අනුව සිතේ ගැඹුරුම මට්ටමින්, එනම් අත්විඳින ශරීර සංවේදනාවන් කෙරෙහි උපේක්ෂාව පවත්වා ගැනීමට ඉගෙන ගන්නේ නැතිනම් නියම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. මෙසේ සංවේදනාවන් නිරීක්ෂණය කරමින්, ඒවා කෙරෙහි උපේක්ෂා සහගතව සිටමින් නියමාකාරයෙන් පුහුණු වුණොත් යහපත් ප්‍රතිඵල ලැබෙනවාමයි. එදිනදා ජීවිතයේදී පිටත සිදුවන ඕනම දෙයක් මගින් ශරීරයේ සංවේදනාවන් ඇති කරනවා. ඒ සංවේදනා ප්‍රියජනක හෝ අප්‍රියජනක විය හැකියි. සියුම් හෝ රළු විය හැකියි. ඔබේ සංවේදනා පිළිබඳව උපේක්ෂා සහගතව සිටිනවා නම් ඔබ ගන්නා තීරණය කුමක් වුවත් යහපත් එකක් වෙනවා. එවිට ඔබ ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් යහපත් වෙනවා. මේ භාවනා ක්‍රමය මගින් ඔබව අලස බවට, අක්‍රීය බවට පත් කරන්නේ නැහැ. ඔබව බොහොම ක්‍රියාශීලී කරනවා. ඔබ මෙහෙම හිතන්න එපා. මම දැන් විපස්සනා භාවනා යෝගියෙක්. ඕනෑම කෙනෙක් ඇවිත් මාව කපලා කොටලා ගියත් කමක් නැහැ. මම ගණන් ගන්නේ නැහැ. නැහැ නැහැ, ඔබ එහෙම අක්‍රීය පුද්ගලයෙක් විය යුතු නැහැ. ඔබේ ජීවිතය බොහොම ක්‍රියාශීලී ජීවයෙන් පිරුණු එකක් බවට පත් වෙනවා. ඔබේ ජීවිතයේ පවතින ප්‍රතිචාර දැක්වීමේ පුරුද්ද දුරවි යනවා. ප්‍රතිචාර දැක්වීම සෑම විටම බොහෝ අයහපත් ප්‍රතිඵල ගෙන දෙනවා. බොහොම දුක් ගෙන දෙනවා. දැන් ඔබ ක්‍රියාකාරී පුද්ගලයෙක්. ඒ ක්‍රියාකාරීත්වය නැඹුරු වී තියෙන්නේ යහපතටයි. එය ඔබටත් අන් අයටත් යහපත ගෙන දෙනවා. මේ ආකාරයේ වෙනස්වීම් සිදුවෙනවා. බොහෝ අවස්ථාවලදී වචනයෙන් සහ කායික මට්ටමින් බොහෝම දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවෙනවා. නමුත් ඔබේ සිතේ ගැඹුරු පත්ලේ පිරී පවතින්නේ මෛත්‍රියයි, කරුණාවයි. කොතනකදී හෝ තදබල ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වූ විට එය කළ යුතුමයි. උදාහරණයක් වශයෙන්, කුඩා දරුවෙක් ගින්දර දෙසට හෝ විසකුරු සර්පයෙක් දෙසට දුව යනවායි සිතමු. ඒ දරුවා සිතන්නේ ඒවා සෙල්ලම් බඩු කියලා. නමුත් ඔබ ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඔබ ඔබේ මුළු ශක්තිය යොදවා දරුවා එතනින් ඉවත් කරනවා. දරුවා ඒකට කැමති නැහැ. අඬන්න පටන් ගන්නවා. නමුත් ඔබට දරුවා එතනින් ඉවත් කර ගැනීමට සිදු වෙනවා. දරුවා කෙරෙහි ඔබට තරහක් නැහැ. තියෙන්නේ මෛත්‍රිය, කරුණාව, දයාව පමණයි. ඔබට අවශ්‍ය වෙන්නේ දරුවාට උපකාර කිරීමටයි. ඔබට ඒ සඳහා ශක්තිය යොදවන්න සිදු වෙනවා. ඉතාම ශක්තිමත් ප්‍රචණ්ඩ පුද්ගලයෙක් දුර්වල පුද්ගලයෙකුට හිංසා පීඩා කරනවායි සිතමු. එවිට ඔබ මෙසේ සිතුවොත්, මම විපස්සනා භාවනා කරන කෙනෙක්. මට ඒකෙන් වැඩක් නැහැ. ඔවුන් විඳින්නේ ඔවුන්ගේම කර්ම විපාකයි. නෑ, මෙසේ සිටීම වැරදි. ධර්මය ඔබට එවන්නක් උගන්වන්නේ නැහැ. ඔබ බොහොම දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. ඒ ප්‍රචණ්ඩ පුද්ගලයාගේ වැරදි ක්‍රියාව ඔබ නැවැත්විය යුතුයි. ඔබ විපස්සනා භාවනා නොකරන කෙනෙක් වුණත් ප්‍රචණ්ඩ පුද්ගලයා කරේ දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. නමුත් එවිට ඔබ ප්‍රචණ්ඩ පුද්ගලයා කරේ තදබල තරහකුත්, හිරිහැරයට ලකු දුර්වල පුද්ගලයා කරෙහි දැඩි අනුකම්පාවකුත් ඇති කරගන්න පුළුවනි. නමුත් දැන් එය වෙනස් වෙනවා. දැන් ඔබට දුර්වල පුද්ගලයා කරෙහි අනුකම්පාවක් තියෙනවා. නමුත් ඔබ තුළ ප්‍රචණ්ඩ පුද්ගලයා ගැන ඊටත් වඩා අනුකම්පාවක් ඇති වෙනවා. ඔහු මෝය මුලාවුණ කෙනෙක්. ඔහු කරන දේ ගැන ඔහු දන්නේ නෑ. ඔහු මේ දුර්වල පුද්ගලයාට හානියක් කරනවා පමණක් නෙවෙයි, ඔහු තමාටමත් හානි කරගන්නවා. ඔහු බරපතල කෙලෙස් ඇති කරගන්නවා, බොහෝ තරහ ඇති කරගන්නවා, මෙයින් ඔහුටම හානි කරගන්නවා. ඔහුට තේරෙන්නේ නෑ ඔහුට මෙතන සිදුවෙන්නේ කොමද්දයි තේරුම් ගන්න බෑ. ඔහුට යහපත් මුදු වචන තේරෙන්නේ නෑ. ඒ නිසා දැඩි වචන පාවිච්චි කරන්න සිදුවෙනවා. ඔහු තේරුම් ගන්නේ එබඳු භාෂාවක් පමණයි. මෙවැනි අවස්ථාවල ඔබට තද බල දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවෙනවා. නමුත් ඒ කරන්නේ මෛත්‍රියෙන් හා කරුණාවෙන්. මුලින්ම ඔබ ගැනම පරීක්ෂා කර බලන්න. දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා සෑම විටම පළමුව ඔබවම පරීක්ෂා කර බලන්න. මේ ආකාරයෙන් පරීක්ෂා කර බලන්න. මට දැනෙන මේ සංවේදනා මම අත්දකින්නේ බාහිරව පවතින තත්ත්වෙ නිසායි. මේ සංවේදනාවන්ට මම ප්‍රතිචාර දැක්විය යුතු නැහැ. මම දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා පුද්ගලයා කෙරෙහි මා තුළ පවතින්නේ මෛත්‍රියයි කරුණාවයි. මෙසේ ඔබට හැඟේ නම් එවිට මේ භාවනා ක්‍රමය ඔබට ඵලදායි වෙලා තියෙනවා. මගේ ගුරුතුමා උභාකින්තුමාගේ ජීවිතයේ බොහෝ සිදුවීම් වලින් මෙය පැහැදිලි වෙනවා. සමහර අවස්ථාවලදී එතුමා බොහොම දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. එතුමා සමග ඉතා කිට්ටුවෙන් ආශ්‍රය නොකරන අය ඇතැම් විට එතුමා ගැන මෙසේ සැක කරන්නත් පුළුවන්. මේ මොන විපස්සනා ගුරුවරයෙක්ද? සමහර වෙලාවට ඔහු මා අයියෙන් කෑ ගහනවා. එහෙම වෙන්නේ කොහොමද? නමුත් එතුමා ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කරන අයට මේ ඉතා පැහැදිලි. මා අයියෙන් කෑ ගැව්වත් එතුමා තුළ අංශු මාත්‍රයක තරංගවත් තරහක් නැහැ. නමුත් ඔහුට බොහොම තරහකින් ඇති බවක් පේන්න පුළුවන්. එසේ වුණත් එතුමා තුළ පවතින්නේ මෛත්‍රියයි කරුණාවයි. ඇත්තෙන්ම ඔහු ඉතාම තදින් විනය පවත්වාගත් කෙනෙක්. රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් කටයුතු කළ කාලයේ කාර්යාලය තුළත්, භාවනා ගුරුවරයෙක් වශයෙන් භාවනා මධ්‍යස්ථානය තුළත් ඉතා හොඳින් විනය ආරක්ෂා කළා. කුමන හෝ යම් නීතියක් පනවා තිබුණා නම් සෑම යෝගියෙක්ම ඊට අවනතව කටයුතු කළ යුතුව තිබුණා. කෙනෙක් භාවනා මධ්‍යස්ථානයට පැමිණීමේ අරමුණ ධර්මය ඉගෙනීම සහ තමාගේ ධර්මයෙන් පෝෂණය වීමයි. කෙනෙක් නිසිලෙස පුරුදු නොවෙනවා නම් ඉන් පලක් නැහැ. ඒ නිසා ඇතැම් අවස්ථාවලදී එතුමා බොහොම තදින් කටයුතු කළා. භාවනා මධ්‍යස්ථානයේ ශූන්‍යාගාර තිබුණා. ඇතැම් විට කෙනෙක් ශූන්‍යාගාරයෙන් පිටතට ඇවිදිමින් සිටිනවා. එතුමා දුටු විට ඔබ මොනවද එළිය කරන්නේ යැයි අහනවා. එවිට යෝගියා මෙහෙම පිළිතුරු දෙනවා, අනේ ගුරුතුමනි, මට මෙහෙම දෙයක් සිදු වුණා, ආවල් අපහසුතාවයක් දැනුණා, ඒ නිසායි මම එළියට ආවේ. හොඳයි, මම ආපසු යන්නම්. තව ටික වෙලාවකට පසු නැවත ඔහු එළියට ඇවිදිනවා. එවිට ගුරුතුමා අහනවා, ඒ මොකද ආයෙත් එළියේ? නැවතත් මොකක් හෝ හේතුවක් බේරීම සඳහා කියනවා. මේ පුද්ගලයා නීති රීති අනුව පුහුණු වීම නොකරන බව එතුමා දැනගත් විට ශාලාවට ඇවිත් මට මෙහෙම කියනවා, ගෝයන්කා, මට මේ තැනැත්තාට ටිකක් තදින් කතා කරන්න වෙනවා. මම පහළට යනවා. ශූන්‍යාගාරයේ තියෙන ශාලාවේ සිට පඩි පහක් හෝ හයක් පහතින් එතුමා පහළට ගොස් ශූන්‍යාගාරයේ දොරට තට්ටු කරලා මහා අඬින් ඔහුට කෑ ගහනවා. මේ ශ්‍රේෂ්ඨ විපස්සනා භාවනා ගුරුවරයෙකුගේ කෑ ගැහිල්ලක්. ඒක භූමිකම්පාවක් වගේයි. මුළු විපස්සනා භාවනා මධ්‍යස්ථානයේම දෙදරුම් කනවා. ඔහු කෑ ගසනවා. ඉන්පසු උඩට නැගගෙන ඇවිත් සිනාසෙමින් ඔහු මෙහෙම කියනවා, ගෝයන්කා, මම එයාට කෑ ගැව්වා. කුමන ආකාරයේ කෑ ගැහිල්ලක්ද ඒක? මෛත්‍රියෙන් හා කරුණාවෙන් පිරි කෑ ගැහිල්ලක්. ඒ ලෙසට ජීවිතයේ බොහෝ අවස්ථාවල අපට තද තීරණ ගැනීමට සිදුවෙනවා. ඊට හේතුව සමහර පුද්ගලයින්ට යහපත් වචනයෙන් කතා කිරීම නොතේරීමයි. මෙවැනි තද තීරණ ගැනීමට සිදුවන නමුත් එය කළ යුත්තේ සෑම විටම මෛත්‍රියෙන්, සෑම විටම කරුණාවෙන්, සෑම විටම හොඳ හිතින්. එහි අංශු මාත්‍රයකවත් අහිතක් ඇත්නම් ඔබ ඔබටම හානි කරගන්නවා. ඔබටම හානි කරගන්නවා නම් අන් අයට ඔබ සෙතක් කරන්නේ කොහොමද? පළමුවෙන්ම ඔබට සෙත සලසා ගත යුතුයි. දුර්වල පුද්ගලයෙකුට උපකාර කිරීම සඳහා ඔබේ සිත ශක්තිමත් කරගන්න. ඔබ කොරවුණු පුද්ගලයෙක් නම් තවත් කොරවුණු පුද්ගලයෙකුට සහාය වෙන්න බෑ. අන්ධ කෙනෙකුට තවත් අන්ධයෙකුට මාර්ගය පෙන්වන්න බෑ. මුලින්ම ඔබ හොඳින් ශක්තිමත් වෙන්න. මුලින්ම ඔබ ඔබට උපකාර කරගන්න. ඉන්පසු අන් අයට උපකාර කිරීමට පටන් ගන්න. බුදුරජාන් වහන්සේ මෙසේ වදාලා, මේ ලෝකයේ පුද්ගලයන් කොටස් හතරක් මම දකිනවා. මින් එක කොටසක් අඳුරේ සිට අඳුර දෙසටම දුවනවා. තව කොටසක් එළියේ සිට අඳුර දෙසට දුවනවා. තුන්වන කොටසක් අඳුරේ සිට ආලෝකයේ දෙසට දුවනවා. හතරවන කොටස ආලෝකයේ සිට ආලෝකයේ දෙසටම දුවනවා. උන්වහන්සේ කිසි දිනක ගුප්ත ශාස්ත්‍ර අද්භූත දේ පිළිබඳව ඉගැන්වුවේ නැහැ. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ. ධර්මය ඉතාම පැහැදිලි. උන්වහන්සේ දේශනා කළ දෙයකින් ජනතාවෙන් වෙනත් අර්ථයක් ලබා ගනීවයි හැඟුණු වහාම එය ඉක්මනින්ම පැහැදිලි කර දුන්නා. අඳුර යන කුමක්ද? ආලෝකය යන කුමක්ද? කෙනෙක් එකකින් අනික දිශාවට නොකඩවා දුවන්නේ කොහොමද? අඳුරෙන් අඳුරට දුවනවා යනුවෙන් අදහස් කරන්නේ කෙනෙක් සෞඛ්‍ය, මුදල්, පවුල තත්ත්වය, සමාජ තත්ත්වය ආදී හැම අතින්ම බොහොම දුක්ඛිතව සිටිනවා. හැම පැත්තෙන්ම දුකමයි, දුකමයි, දුකෙන් වෙලිලා. මේ අඳුරයි. අඳුරේම ගෙවන ජීවිතයක්. සතුටක් සැනසීමක් ඇත්තේම නැහැ. සෑම මොහොතෙම මේ පුද්ගලයා උපදවා ගන්නේ තරහයි, වෛරයයි, ක්‍රෝධයයි. මම මෙහෙම දුක්ඛිත තත්ත්වයේ සිටින්නේ අරයා නිසා, මෙයා නිසා මෙලෙස සිතමින් ඒ පුද්ගලයා කෙරෙහි තරහ, වෛරය, ක්‍රෝධය ඇති කරගන්නවා. ඔහු දැනුත් ඉන්නේ අඳුරේ. තවදුරටත් රෝපණය කරන්නේ අඳුරු බීජමයි. දැනුත් දුකෙන් පෙළෙනවා. තව තවත් දුකට පත්වීමේ බීජම රෝපණය කරනවා. තරහ, වෛරය, ක්‍රෝධය මගින් ගෙන දෙන්නේ දුකම තමයි. මේ නිසා මෙබඳු කෙනෙකුගේ අනාගතයේද දුක් බර එකක් වෙනවා. වර්තමානයත් දුකයි, ඉදිරි අනාගතයත් දුකමයි. දැනුත් අන්ධකාරය, අනාගතයේත් අන්ධකාරයමයි. දෙවන්න ආලෝකයෙන් අන්ධකාරයේ දෙසට දුවමින් සිටිනවා. කෙනෙක් ආලෝකයේ සිටිනවා යනු මුදල්, පවුල තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය, සමාජ තත්ත්වය යනාදී අතින් යහපත් මට්ටමක සිටීමයි. ඔහුට හොඳ සමාජ තත්ත්වයක් තියෙනවා. නමුත් මේ පුද්ගලයා ආත්මාර්ථකාමීත්වයෙන් තමන් ගැනම සිතමින් අන් අයට ද්වේෂ කරමින් උමතුයෙන් මෙන් ජීවත් වෙනවා. ඔහු මෙහෙම හිතනවා. අනිත් අය හැමෝම කිසිම වැඩකට නැහැ. මම හරිම හපනා. මට හැමදේම තියෙන්නේ ඒ නිසයි. මට උඟ සල්ලි තියෙනවා, තත්ත්වය තියෙනවා, බලය තියෙනවා, සමාජ තත්ත්වය තියෙනවා. නමුත් මේ පුද්ගලයා හැමෝටම වෛර කරනවා, ද්වේෂ කරනවා. මේ ජීවිතයේදී ඔහුට හැමදේම තියෙනවා. ඔහුට සියලු සැප සම්පත් තියෙන්නේ පෙර කරන ලද කුසල කර්ම නිසා බව ඔහුට වැටහීමක් නැහැ. ඒ නිසා දැන් ඔහු සෑම මොහොතේම පැල කරන්නේ දුක්ඛිත භවයේ බීජයි. ඒ නිසා මේ පුද්ගලයා ආලෝකයෙන් අඳුරට දුවනවා. ආලෝකයෙන් අඳුරට දුවනවා. තුන්වෙනි පුද්ගලයා. පළමු පුද්ගලයා මෙන්ම සෑම අතින්ම බාහිරින් දුකින් පීඩිතව සිටිනවා. නමුත් තම අභ්‍යන්තරයෙන් මේ පුද්ගලයා ප්‍රඥාවන්තයි. ඔහු මෙහෙම සිතමින් සතුටින් ඉන්නවා. මම දැන් දුක් විඳින්නේ අතීතයේ කරන ලද අකුසල කර්ම නිසායි. මම දැන් ඒවායින් මිදෙනවා. මම විපස්සනා භාවනා වඩනවා. අනිච්ච, 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 අනිත්‍යතාව වටහා ගන්නවා. උපේක්ෂාව වඩනවා. මගේ දුකට හේතුව මේ පුද්ගලයා අර පුද්ගලයා ලෙස පේනවා තමයි. නමුත් ඇත්තෙන්ම හේතුව කවුරුවත් නෙමෙයි. ඒ පුද්ගලයා එයට සම්බන්ධ වුණා පමණයි. මට පැමිණිය යුතු දුක කෙසේ හෝ කවුරුන් හෝ මාර්ගයෙන් පැමිණෙනවා. මේ ආකාරයට කෙනෙක් අන් අය කෙරෙහි මෛත්‍රිය සහ කරුණාව ඇති කරගන්නවා. මෙහිදී කෙනෙක් මෛත්‍රිය, කරුණාව, ප්‍රඥාව, උපේක්ෂාව නැමැති බීජ රෝපණය කරනවා. දැනට දැඩි අඳුරේ සිටියත් අනාගතයේ ජීවිතේ ආලෝකමත් එකක් වෙනවා. කවදා හෝ අඳුර ගෙවි ගොස් ආලෝකේ උදා වෙනවා. ඊට හේතුව දැන් පැල කරන්නේ ආලෝකයේ නැමැති බීජ වීමයි. එය ජීවිතයට ආලෝකය සතුට ළඟා කරනවා. හතරවෙනි පුද්ගලයා ආලෝකයෙන් වඩාත් ආලෝකයට ගමන් කරනවා. ඔහුට මුදල්, හදල්, නිරෝගී බව, සමාජ තත්ත්වය, පවුල තත්ත්වය යනාදී ජීවිතයේ සියලුම සම්පත් තියෙනවා. ඒ සමගම ප්‍රඥාවෙනුත් යුක්ත මේ පුද්ගලයා නොකඩවා මෙසේ තේරුම් ගන්නවා. මේ සියල්ල මට ලැබී තිබෙන්නේ අතීතයේ කළ කුසල කර්මයන් නිසායි. ඒ කරන ලද කුසල කර්මයන් කොයි තරම් යහපත් වුණත් ඒවා සදාකාලික නැහැ. ඒවා සදාකාලික නැහැ. ඒවා අවසන් වෙනවා. ඒ නිසා මට දැනට ලැබී ඇති මුදල්, තත්ත්වය, බලය, සමාජී තත්ත්වය යනාදී සියල්ලම අනුන්ගේ යහපත උදෙසාත් යොදාගත යුතුයි. ඒවා මගේ පැවැත්ම සඳහාත්, මගෙන් යැපෙන අයගේ යහපත සඳහාත්, අන් අයගේ යහපත සඳහාත් යොදාගත යුතුයි. මෙසේ සෑම විටම මේ පුද්ගලයා මෛත්‍රිය, කරුණාව, දයාව, ප්‍රඥාව, මෛත්‍රිය, කරුණාව, දයාව, ප්‍රඥාව උපදවා ගන්නවා. ඒ පුද්ගලයාගේ කායිකව, වාචසිකව හා මානසිකව සිදුකරන සියලුම ක්‍රියාවන් සිදුකරන්නේ තමාගේත් අන් අයගේත් යහපත සඳහාමයි. තමාගේත් අන් අයගේත් යහපත සඳහාමයි. මෙසේ ඔහු ආලෝකයේ බීජ රෝපණය කරනවා. ඔහු ආලෝකයෙන් ආලෝකය කරා දිව යනවා. සතුට භුක්ති විඳිමින් සතුට දෙසටම දිව යනවා. අපි පළවෙනි හෝ දෙවැනි වර්ගයේ සිටින අය නොවිය යුතුයි. අපි තුන්වැනි හෝ හතරවැනි වර්ගයට අයත් අය විය යුතුයි. තුන්වැනි කොටසේ ඉන්නවාද හතරවැනි කොටසේ ඉන්නවාද යන්න අපිටම තීරණය කළ නොහැකි. ඇතැම් අවස්ථාවල අතීත අකුසල කර්මයන් නිසා කෙනෙකුගේ ජීවිතය දැඩි අඳුරු තත්ත්වයකට වැටෙන්න පුළුවන්. තවත් සමහර අවස්ථාවලදී පෙර කුසල කර්මයක් නිසා ජීවිතය ආලෝකයෙන් පිරුණු තත්ත්වයට පත්වෙන්නත් පුළුවන්. නමුත් වර්තමානයේ අපි කරන ක්‍රියාවන්හි ස්වාමියා අපෙමයි. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා, අත්තාහි අත්තනෝ නාතෝ අත්තාහි අත්තනෝ ගති. ඔබේ ස්වාමියා ඔබමයි, වෙන කිසිවෙක් නොවෙයි. ඔබේ අනාගතය පිළිබඳව වගකිය යුත්තාත් ඔබම මිස වෙන කෙනෙක් නෙමෙයි. අතීතයේ සිදුවුණු සියල්ල සිදුවී හමාරයි. නමුත් දැන් ඔබට දුක ගෙන දෙන කිසිම සංඛාරයක් උපදවා නොගත යුතුයි. ඔබ ඔබේම ස්වාමියායි. ඔබ වර්තමානයේ කරන දෙයේ ස්වාමියා වන්න. අනාගතය වර්තමානයේ කරන දෙයේ ඵලයක්. ඔබ වර්තමාන ක්‍රියාවන්ගේ ස්වාමියා වෙනවා නම්, ඔබ වර්තමානයේ ධර්මයට අනුව ජීවත් වෙනවා නම්, එවිට අනාගතය නිරායාසයෙන්ම සතුටින් බර එකක් වෙනවා. කිසිම අඳුරු සහගත තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. වර්තමානයේ දැන් පවතින මේ මොහොතේදී ඔබේ සිත පාලනය කරගනිමින් එය දියුණු කරගන්න, මෙය විපස්සනාවයි. මෙසේ වර්තමානයේ මේ මොහොතේදී ඔබේ සිතේ ස්වාමියා ඔබම වන්න. මේ මොහොතේ මම මගේම ස්වාමියා විය යුතුයි. මම දුක්ඛිත භවයේ කිසිම බීජයක් පැල කරන්නේ නැහැ. අඳුර නැමැති කිසිම බීජයක් රෝපණය කරන්නේ නැහැ. මම රෝපණය කරන්නේ ආලෝකයේ සොම්නසේ බීජ පමණයි. ඒවා මට මෙන්ම අන් අයටත් යහපත් වෙනවා. ඔබ නියමාකාරයෙන් පුහුණු වෙනවාද විමසා බලන්න. නිවැරදිව පුහුණු වන විට ප්‍රතිඵල යහපත් වෙනවාමයි. යහපත් ප්‍රතිඵල නිරායාසයෙන්ම ලැබෙනවාමයි. භාවනා ක්‍රමය නිවැරදිව තේරුම් ගන්න. පුහුණු වීමට ඉතිරි වී ඇති එක දවස තුළ උනන්දුවෙන් පුහුණු වෙන්න. හැකි පමණ කෙලෙස් ඉවත් කරගන්න. භාවනා ක්‍රමයේ ස්ථාපිත වන්න. ඒ සඳහා නිතරම සංවේදනාවන් පිළිබඳව සතිමත්ව සිටින්න. සංවේදනාවන් පිළිබඳව සතිමත්ව සිටිමින් ඒවායි ඇති අනිත්‍යතාවය අවබෝධ කරගෙන උපේක්ෂාව පවත්වා ගන්න. අනිත්‍ය සංඥාවෙන් ඒවා පිළිබඳව උපේක්ෂා සහගතව සිටින්න. ඉතිරි සියල්ල සිදුවීමට ධර්මයට ඉඩ හරින්න. යහපත් ප්‍රතිඵල ස්ථිරවම ලැබෙනවා. ඔබ තුළ ධර්මයේ දියුණු කරගන්න. ඔබ ධර්මයෙන් පෝෂණය වන්න. ධර්මය ඉතාම ශ්‍රේෂ්ඨයි. එය ඉතාම අනර්ගයි. ඔබ සියලු දෙනාටම ධර්මයේ උත්තම ඵල ලැබේවා. ඔබ සියලු දෙනාටම ජීවිතයේ නියම සාමය, නියම සැනසීම, නියම සතුට උදා වේවා.
Mangalam.